ඔව් පවිත්‍රට මොනවාද අර සාකච්ඡා වුණ දේ ගැන කියන්න තියනවා කිව්ව අපි ඒකත් එක්ක තමයි මේ කතා කළේ පවිත්‍ර
කර්වන් සර්ණයි සියලු දෙනාටම හොඳයි මම කියන්නම් ඒ මම කියන්න හදපු දේ මට පොඩි මේ ගැටුම් නිරාකරණය කරගන්න තිබුණේ ඔබතුමාගෙන් අර අපි ආනාපානසති සූත්‍රයේ අරිත්ත සූත්‍රයේ සම්බන්ධ කරගන්න ස්වාමීන් වහන්සේ පැහැදිලි කර දුන්න අර ආනාපානසති භාවනාව ආනාපාන තුලින් විදර්ශනාව තුලින් ඒක බුද්ධංග වැඩිමින් බුද්ධංග වැඩින ආකාරය සහ නිර්වාණය දක්වා ඒක එල්ල වෙන වැඩපිළිවෙලක විස්තරය උන්වහන්සේ හොඳින් පැහැදිලි කරලා දුන්නේ කේදී අර බුද්ධංග වැඩිම සම්බන්ධව පොඩි ගැටලුකාරී තත්යක් මට ඇති වුණා. මොකද මේ දැන් අපි ඒ ආනාපාන සතිය ආනාපාන නිකන් ඒ උස්ම රැල්ල දිහා බලමින් දර අරිත් ස්වාමීන් වහන්සේ කියපු විදිහට උස්ම රැල්ලක් හැටියට දෙයක් හැටියට නිමිත්තක් ලෙස පරිහරණය කරමින් ඒකේ රැඳී හිත ඉඳලා ලෞකික සමාධියකට යන එකට අමතරව මේක විදර්ශනාවෙන් ඇත්තසකින් චතුරාර්ය සත්‍ය අවබෝධය තුළින් මේ නිමිත්ත මේ ආනාපාන කියන උස්ම රැල්ලේ නිමිත්ත චතුරාර්ය සත්‍ය අවබෝධයට නගලා මේක හට ගන්න හැටි සහ ඒක නිරෝධය දකින චතුරාර්ය සත්‍ය අවබෝධය තුළින් ඒක විදර්ශනාවට ලක් කරනකොට ඒක අර නිමිති වලින් මිදෙන තත්වයක් මේ ලෝකයේ යථාභූත තත්වයේ අවබෝධ වෙන තත්වයක දක්වා යන මේකදී බුද්ධංගයක් හැදෙනකොට ඇදෙනකොට උන්වහන්සේ විස්තර කළා ඒක හොඳින් ඒ ලෝකෝත්තර මට්ටමේ ඒක අනිමිත්ත දකිමින් ඒකේ ස්වභාවය හට ගැනීම සහ උදේවැය දෙක දකිනකොට ඒ දකින්න කම ඒක අයිති වෙන්නේ ලෝකෝත්තර සංඥා වැඩෙන පැත්තට ලෝකෝත්තර සංඥා වැඩෙන පැත්තට එතකොට ඒක ඒකට අපි උත්සාහ ඒක යෙදිලා ඉන්න එක සති සම්බොජ්ජංගය වෙනවා. එතකොට සති සම්බොජ්ජංගය සහිතව ඒක විශ්ලේෂණය කරද්දී ඒක හට ගැනීම සහ හට නොගැනීමට තියෙන හේතුන් කියන මේ දේවල් අවබෝධයක් ලැබීම යම් විජ්‍ය සම්බොජ්ජංගයේ හැටියට වැඩෙනවා. ඊට පස්සේ ඒක තුළ ඒ විදිහටම පවත්වාගෙන යද්දී අපි ඒ දැක්මම ඒ විදිහට තව තවත් විදර්ශනාවේට යෙදෙද්දී ඒක ප්‍රීතියක් වීර්යයක් හැටියට ඒකම කරගෙන යන වීර්ය සම්බොජ්ජංගයේ වැඩෙනවා. එතකොට ඒ වීර්යත් දිගටම පවත්වාගෙන යද්දී සිත ප්‍රමුදිත භාවයකටපත් වෙනවා. ඒ කියන්නේ ප්‍රීති සම්බොජ්ජංගයේ වැඩෙනවා කියන එක. ඒ විදිහට උන්වහන්සේ කිව්වා කායානුපස්සනාවේ බොජ්ජංග හතම පිළිවෙලට වැඩුණයින් පස්සේ ප්‍රීතිය ඊට පස්සේ ආයිසරයක් වේදනාවක් හැටියට අරගෙන වේදනාව ඒ විදිහටම වේදනාවෙ හට ගැනීම දකින්න ඉන්නකොට ඒකත් සති සබ්බොජ්ජයක් වෙනවා. ඊට පස්සේ ඒක හට ගන්නා සහ හට ගන්න ආකාරය ගැන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් දකිනකොට ඒක ධම්ම විජය සම්බොජ්ජංගයක් වෙනවා. ඒ විදිහට පිළිවෙලින් ඒ බොජ්ජගහත වැඩෙනවා. ඊට පස්සේ මේක සිතුවිල්ලක් කියන තැනදී අපි ආයසරයක් චිත්තානුපස්සනාවට ගිහිල්ලා ඒකත් ඒ විදිහටම වැඩෙනවා. ඊට පස්සේ ඒක ධම්මයක් හැටියට අපි දැනගෙන අවබෝධයක් වෙන තැනට හිත ඊට පස්සේ චිත්තයෙන් මිදිලා ධම්මයක් කියලා මේක අහුවෙන තැනදී ධම්මයක් ඒ සම්බොජ්ජංගහතේ තුලින් වැඩිලා ඒක නිරෝධයකටපත් වෙන මට්ටම නිවීමකටපත් වෙන තැන. ඉතින් මට ඒකෙදි තියෙන මට පොඩ්ඩක් ගැටලුවකට තියෙන්නේ රවි මහත්තයා මේ උපේක්ෂා කියන අන්තිමට ආර්ය උපේක්ෂාව කියන එක දැන් පළවෙනි කායානුපස්සනාවේදී අපි මේ වෙප්පොජ්ජංග ඔක්කම වැඩිගෙන උපේක්ෂා කියන කෙරවල උපේක්ෂා නේ බොජ්ජංගයට වැඩුණාම එතකොට එතනදී උපේක්ෂාව කියන එක හැම එකකින්ම මිදුණ අවස්ථාවක් නිසා මේ අවබෝධයේ පරිපූර්ණ වෙච්ච අවස්ථාවක් නිසා මට ඔක හිතුණා මේ බොජ්ජංග හතර සැරයකට කියන හතරක් හතර 28ක් වැඩෙනවද එහෙම නැත්නම් පළවෙනි බොජ්ජංගය මේ සති බොජ්ජංගය එතකොට කායනුපස්සනාවේදී සති සබ්බොජ්ජංගය එතකොට ධම්මවිජය සබ්බොජ්ජංගයේ විරිය ප්‍රීතිය කියන තැනදීද වේදනාව කියන එක විශ්ලේෂණය පටන් ගන්න කියලා. එතකොට ඒක වඩාගෙන යනවා නම් ආයි මුලින් ඉඳලා වීර්ය මම කියන එක වැටහෙනවද රවි මහත්තයා?
ටිකක් දුරට මං හිතන්නේ පවිත්‍ර අහන්නේ දැන් අපි කායානුපස්සනාව වඩන කොටත් පොඥංගහතම වැඩෙනවද නැත්නම් ඊට පස්සේ ආය ආයේව වැඩෙනවද වගේ එකක් නේද?
වැඩෙනවද? එහෙම නැත්නම් කායානුපස්සනාව වැඩෙද්දී ඒ සති සම්පොඥංගයේ ධම්මවිචය සම්පොඥංගයේ විරිය සම්පොඥංගයේ සහ පීති සම්පොඥංගයේ තැනදී අපිට මේ වේදනාවක් හම් වෙන්නේ. ඒ වේදනාව එතනදි දායසරයක් අර මේ වේදනා සබ් මේ වේදනාව අපි වේදනා පස්සනාවට යන්නේ. ඒ වේදනාව පස්සනාවකින් ඒ බුද්ධංග ආයසරයක් මුලින්දලා ඒ වේදනාවක් දකින්න ඉන්නකොට එතකොට ඒක හිතක් හැටියට දැනගෙන ඊට පස්සේ චිත්තානුපස්සනාවේ බුද්ධංගේ වැඩලා එක සැරේ උපේ මගේ ප්‍රශ්නේ තියෙන්නේ මේ උපේක්ෂාව කියන එක එකක් විය යුතුයි නේද කියලා. හත් තැනකදී උපේක්ෂාවකට අතර සැරයක් ඉන්න දෙයක් නෙමෙයි නේද කියන එකටයි මම කියන්නේ. එහෙම වැඩිලා අන්තිමට උපේක්ඛා සම්පුජ්ජංගය කියන තැනදී අපි ඒ සියල්ලෙන් පරිපූර්ණ වෙච්ච තැනකටපත් වෙනවද නැත්නම් අර මට ගැටලුව තියෙන්නේ අර හතර සැරේකට උපේක්ෂාව කියන තැනට එන එකේ කොහොමද වෙන්නේ කියන එක. අන්න ඒකයි මට තියෙන්නේ. මම වැරදි ඇති මහවේව නිවැරදි කරන්න පොඩ්ඩක් මගේ ගැටලුව තේරුම් ගන්න.
හොඳයි හොඳයි. ඒකේ දැන් එකක් තමයි මං හිතන්නේ අපි ඔක ගොඩක් සාකච්ඡා කළා ඔබතුමා ඇහුවේ නැතුව ඇති මගේ සෙනසුරාදා සාකච්ඡාව නේද? ආනාපාන සතිය
දෙක මම හිතන්නේ. ඔව් මට ඒක මිස් වෙන්නේ
නැහැ. ඔව් ඒක මගේ වෙබ්සයිට් එකේ තියෙනවා. ඒකේ අපි ආනාපාන සති සූත්‍රය හොඳට සාකච්ඡා කරනවා. ඒකෙදි මං හිතන්නේ ඔකට උත්තරේ තියෙනවා. ඒකේ මෙහෙමයි එන්නේ. ආනාපාන සති සූත්‍රේ පැහැදිලිව තියෙනවා දැන් ඔහම කියාගෙන ගිහිල්ලා මේ සතර සතිපට්ඨානේ වැඩෙන්න ආනාපාන සතිය වඩන්නේ කොහොමද කියලා එක කොටසක් තියෙනවා. ඊළඟට තියෙනවා සප්ත බොජ්ජංග වැඩෙන්න මේ සතර සතිපට්ඨානයත් එක්ක ආනාපාන සතිය වඩන්නේ කොහොමද කියලා වෙනම විස්තර කරනවා. ඒ කියන්නේ පළවෙනි එක තමයි ආනාපාන සතිය සාමාන්‍ය ආනාපාන සතියයි සතර සතිපට්ඨානේ වැඩෙන ආනාපාන සතිය. දෙවෙනි එක තමයි සතර සතිපට්ඨානේ වැඩෙන කෙනාට කොහොමද බොජ්ජංග පහළ වෙන විදිහට මේක කරන්නේ කියන එක. ඒවා පැහැදිලිව වෙන් කරලා තියෙනවා ඒ ආනාපාන සති සූත්‍රයේ ඡේදවල. ඊළඟට මේ බොජ්ජංග කොටසේදී බොජ්ජංග වැඩෙන විදිහට කොහොමද කරන්නේ කියන කොටසේදී ආයේ කායනුපස්සනාව වෙනම අරගන්නවා ආනාපාන සතියේ. කායනුපස්සනාව කොටස කියන්නේ අර දීගංවා අස්සසන්තෝ ඉඳලා රස්සංවා ඊළඟට සබ්බකාය පටිසංවේදී ඊළඟට පස්සම්බයං කාය සංඛාරං කියන හතර. ඒ හතර වෙනමම අරන් කායනුපස්සනාව යටතේ අරගෙන බොජ්ජංග කොටසදි මේක එන්නේ. මේක වඩනකොට අර සතර සතිපට්ඨානේ වැඩෙන විදිහට මේක වඩනකොට කායනුපස්සනා කොටස එතෙන්දී සති සම්බොජ්ජංගය ආරම්භ වෙනවා. ආරද්දෝ හෝති කියලා තියෙන්නේ. කියන්නේ මුලින්ම සති සම්බොජ්ජංගයක් පහළ වෙනවා. ඊළඟට කියනවා ඒ බොජ්ජංගය භාවනා කිරීම තුරින් බොජ්ජංග භාවනාව පරිපූර්ණ වෙනවා. ඊළඟට ධම්මවිචය එකත් කායනුපස්සනාව යකතෙදි කියනවා මෙන්න මේකේ මෙහෙම ඒ ධර්මයේ අර වචන තුනක් යදෙනවානේ පවිචින්ති පවිචියති පරිදීමංසති කියලා. සොයන්න ඕන පරීක්ෂණය කරන්න ඕන විමසලා විමසන්න ඕන කියන විදිහට අන්න එහෙම කරන කෙනාට ඊළඟට ධම්මවිචය සම්බොජ්ජංගය ආරද්දෝ හෝති පහළ වෙනවා පටන් ගන්නවා. ඊළඟට ධම්මවිචය සම්බොජ්ජංගයේ භාවිතා බහුලී කතා කරනකොට ඒක භාවනා පරිපූර්ණයට යනවා. බොජ්ජංග භාවනාව පරිපූර්ණ වෙනවා. ඉතින් එතෙන්දී එක කරුණක් තමයි දැන් කායානුපස්සනාව යටතේ ඔය විදිහට බොජ්ජංග හතරම කියනවා උපේක්ෂාවයි සේරම එක්ක. එතකොට එතන එකක් පැහැදිලි කායනුපස්සනාව තුල අපේ සතර සතිපට්ඨානෙ වැදෙන විදිහට වැඩිමේදී බොජ්ජංග හතම ආරම්භ කරගන්න පුළුවන්. ඊළඟට බොජ්ජංග හත පහළ වුණාට ඒක සම්පූර්ණ නැහැ. දැන් අර බොජ්ජංග භාවනා කියලා ඔය දැන් සබ්බාසෝ සූත්‍රෙත් භාවනාව විදිහට බොජ්ජංගනේ භාවනාව තියෙන්නේ. ඒ කියන්නේ බොජ්ජංග පහළ වුණාට ඒවා පරිපූර්ණ වෙන්නේ ඒකේ තව එහාට වැඩිම තුලින්. ඉතින් එතෙන්දී අපිට හිතා ගන්න පුළුවන් මේක එහෙනම් අර දැන් එතන කායනුපස්සනාවෙන් මේ පහළ කරගන්න පුළුවන් වුණාට යම් කිසි මට්ටමකට වඩන්න පුළුවන් වුණාට ඒකේ ඉතුරු කොටස් වලිනුත් ආයෙ මේක සම්පූර්ණ වීමක් වෙනවා. එතකොට ওই ටික පහළ වුණ කෙනාට තමයි ඇත්තටම බොජ්ජංග භාවනාවක් කරන්න පුළුවන්. ඒක පහළ කරගන්න අවශ්‍ය මූලික කරුණු ටික තමයි ඇත්තටම අපි දැන් ආනාපාන සතියේ සාමාන්‍ය අන්‍ය තීර්ථකේ වැඩන එකේ මේ ශාසනය එකයි වෙනස් වෙන්නේ කොහොමද මේ සතර සතිපට්ඨාන වැඩෙන විදිහටයි බොජ්ජංග වැඩෙන විදිහටයි මේක කරන්නේ කියන එක තමයි ඉතින් අපිට මූලිකව අවශ්‍ය වෙන්නේ. අර ටික ඉතින් ඊට පස්සේ එකක් තමයි ඒ හතරම කරලා මේක වෙනවා කියලා එකක් නෙමෙයි. ඒක පැහැදිලිව තියෙනවා. එක එක කොටසෙදි මේවා මේ يعني කායනුපස්සනාවේදී මේක පටන් ගන්නවා. වේදනානුපස්සනාවේදීත් ඒ වගේම ආරද්ධෝ හෝති කියලාම යෙදෙනවා. එහෙමයි කියන්නේ සතිපට්ඨාන හතරෙදිමත් මේවා පහළ වෙනවා. එක ඊළඟට වැඩිමකුත් සඳහන් වෙනවා. පහළ වුණාට මදි ඊළඟට වජ්‍යංග භාවනා පරිපූර්ණ වෙන්න ඒක තවදුරටත් භාවිතා කරන්න ඕන කියන කරුණකුත් තියෙනවා. එතකොට ඒකේ හිතන්න තියෙන්නේ දැන් ඒ බොජ්ජංගය කියන්නේ නිකම් ඵලයක් වගේ එකක් නෙවෙයි. එකක් මාර්ගයක් වගේ විදිහට තමයි. ඒ කියන්නේ මට දකින්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් ඔන්න සම්මාදිට්ඨිය කියන එක එකපාරටම නෑනේ. අපි වැඩපිළිවෙලක යෙදුනහම ඔන්න සම්මාදිට්ඨිය තියෙනවා. සම්මාදිට්ඨිය ඇති වුණා කියලා එතනින් නවත්තන්න බෑ. එතකොට ඒකෙන් පටන් ගන්න ඊළඟට ආරේෂ්ඨාංගික මාර්ගේ වඩන්න තියෙනවා. එතකොට ඒක පහළ වීම ඵලය නෙමෙයි. ඒ කියන්නේ ඒක සම්පූර්ණ වුණා නෙවෙයි. ඊළඟට ආයෙ මාර්ගයේ වැඩිම තුල තමයි දැන් මාර්ගඵල ලැබෙනකොට ඒවයි එක එක මට්ටමට සම්පූර්ණ වීමක් තියෙනවානේ. එතකොට බොජ්ජංගය පහළ වුණා කියන්නේ නම් මාර්ගඵල ලැබුණා නෙවෙයි. ඒකෙත් ඒ හැමතමත් ආයෙ ඒ භාවනාවක් තුලින් තව දුරටත් දියුණු කරගන්න තියෙනවා. ඉතින් ඒ දැන් උපේක්ෂායකත් එහෙමයි. ඉතින් උපේක්ෂායක කායනුපස්සනා විදිත් යම් කිසි මට්ටමකට ඔන්න පටන් ගන්නවා. ඒක හැබැයි පටන් ගත්තා කියන්නේ සම්පූර්ණ වුණා නෙමෙයි. තව ඉස්සරහට ගොඩාක් ගෙනියන්න තියෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මට මේ සූත්‍රෙක බලනකොට එන්නේ.
ඔව් ඒකේ මේ ලයිව් මාත්‍ය පොඩ්ඩක් විස්තර කරන්න බැයිද? දැන් කායානුපස්සනාවේදී බොජ්ජංග හත වැඩුණාන් පස්සේ කායානුපස්සනාවට අවශ්‍ය ප්‍රමාණයෙන් එක පරිපූර්ණ වුණාට පස්සේ තව මොන විදිය ස්වභාවයක්ද ඉතුරු වෙලා අපිට මේ පවතින්නේ නිදුස් කරගන්න? ඒක මේ කොහොමද අපි චිත්තානුපස්සන ඊට පස්සේ වේදනානුපස්සනාවට වේදනානුපස්සනාවක් හැටියට ඒ මොකද්ද එහෙනම් එතනින් එහාට කරන්න තියෙන්නේ කියන එක පොඩ්ඩක් එතනින් එහාට විස්තර කළොත් එහෙනම්
නෑ එහෙම වෙන් කරලා නෑ මේ සූත්‍රෙදි. මේකෙදි කියලා තියෙන්නේ ඒ කියන්නේ දැන් එකකින් බොජ්ජංගහත ඉවර කරලා ඊළඟ එකට යනවා කියලා එකක් නෑ. දැන් අපි කානුපස්සනාවෙන් කොහොම හරි බොජ්ජංග ටික වැඩෙන විදිහට බොජ්ජංග පහළ වෙන විදිහට පළවෙනි එක. දැන් පටන් ගන්නගෙන කර බොජ්ජංග නෑ. එතකොට ඒ බොජ්ජංග ඒකයි ආරද්ධෝ හෝති කියන්නේ ඒක පහළ වෙනවා ආරම්භ වෙනවා. එතකොට ආරම්භ වෙන විදිහට කායනුපස්සනාව වැඩෙන්න ඕන පළවෙනි එක. දෙවෙනි එක ඒක ආරද්ධෝ කියලා නවත්තලා නැහැ. ඒක බොජ්ජංග භවනා පාරිපූර්ෙන්ති ගච්ඡanti කියලා වගේ තියෙන්නේ මං හිතන එක. සූත්‍රේ ගත්තොත් අපිට බලන්න පුළුවන්. එතකොට ආරම්භයේකුයි ඒක වැඩි දියුණු කිරීමකුයි කතා කරනවා මිසක් ඒක පරිපූර්ණ වෙලා ඊළඟ එකට යනවා කියලා එකක් නැහැ. එතකොට දැන් එකකින් ආපු එක ඒක මට වැටහෙන්නේ දැන් අපි ඊළඟට අපි හිතමු කායනුපස්සනාවෙන් ප්‍රඥාගත පහල කරගෙන ඒක යම් කිසි දුරකට වැඩෙනවා. ඒ අතර අපි දැන් වේදනානුපස්සනාව වඩනකොට ඒකෙනුත් ප්‍රඥාංග ටික පහළ වෙලා ඒ භාවනාව වැඩෙනකොට අර ගත්තු එක තව ටිකක් පරිපූර්ණ වෙනවා. ඊළඟට චිත්තානුපස්සනාවෙන් තව පරිපූර්ණ වෙනවා. ධම්මානුපස්සනාවෙන් වෙනකොට තමයි ඔක මේ ගොඩාක් මගඵල ලැබෙන මට්ටමකට සම්පූර්ණ වෙන්නේ කියලා. අන්න ඒ වගේ එකක් මට පේන්නේ. දැන් එකකින් සම්පූර්ණ කරලා ඊළඟ එකට යනවා කියන එක නෙවෙයි. හැබැයි එකක් වඩන්න වෙනවා අපිට ඒ පහ අඩු ගානේ පටන් ගන්න මට්ටමට. ඒ ආවොත් තමයි ඉතින් එතකොට අර මාර්ගයේ විදිහට ආනාපාන සතිය වැඩුණා කියන්න පුළුවන් නේද?
ඒ කියන්නේ එතකොට එහෙමනම් බොජ්ජංග කියන එකේ අපි අර්ථකථනය හොයාගෙන ගියොත් එහෙම බොජ්ජංග කියන්නේ එතකොට යම්කිසි ක්‍රියාවක තියෙන ඒක පරිපූර්ණ වෙන ඵලයක් හැටියට තියෙන දෙයක් නෙමෙයි. හැම අවබෝධයක් තුළම මේ බොජ්ජංග ස්වභාවයේ ඒ අවබෝධය පරිපූර්ණ වෙන්න ඕනේ කියන කමක්
නෙමෙයි. නෑ, බොජ්ජංග කියන්නේ පැහැදිලිවම ඵලයක් නෙමෙයි. ඒක මාර්ගයේ කොටසක්. දැන් ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල එන කොටසක් නේ සත්‍ත බොජ්ජංග. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වගේ නැත්නම් සතර සතිපට්ඨානෙ වගේ ඒවා මේ ඵලයක් නෙමෙයි. මේ මාර්ගයේ කොටස්. බොජ්ජංග සම්පූර්ණ වීම තුළ තමයි ඵලය ලැබෙන්නේ. ඉතින් බොජ්ජංගත් වඩන්න තියෙනවා. දැන් ඒක බොජ්ජංග කියන්නේ භාවනාවක් කියන එක පැහැදිලිවම සබ්බාසර සූත්‍රයේ කියනවානේ. භාවනා කියන්නේ බොජ්ජංග භාවනාව. මේ මේකෙත් තියෙනවා බොජ්ජංග පරිපූර්ණ කරන්න ඕන කියන එක. මම අන්නා ඒක හරියටම මේ සූත්‍රෙම බැලුවත් ගන්න පුළුවන්. බලනවා මචිමනිකෝයි උපරිකන්න සුඛේ ආනාපාන සතිය මේකේ එක තියෙන්නේ කතම් භාවිතාච මේ 149 තියෙන කතම් භාවිතාච වික්‍රේ ආනාපාන සති කතම් බහුලී කතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණති කියලා. ඊළඟට අපිට යන්න වෙනවා 150 තියෙනවා කතම් භාවිතාච වික්‍රේ චත්තාරෝ සතිපට්ඨාන කතම් බහුලී කතා සත්ත බොජ්ජංගේ පරිපූර්ණති. එතකොට සත්ත බොජ්ජංග පරිපූර්ණ වෙන්නේ කොහොම මේවා භාවිතා කළොත්ද? එතන කතම් භාවිතාච වික්‍රේ චත්තාරෝ සතිපට්ඨාන. දැන් ඉස්සෙල්ලා සතර සතිපට්ඨානය ඇති කරගන්න ඕන ආනාපාන සතියෙන්. ඊළඟට කොහොමද සතර සතිපට්ඨානේ භාවිතා කරන්නේ බොජ්ජංග පරිපූර්ණ වෙන්න? එතෙන්දි තමයි කියන්නේ යස්මින් සමයේ වික්‍රේ වික්කු ආයේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිනා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං උපට්ඨිතාස්ස තස්මින් සමයේ සති හෝති අසම්මුට්ඨා. අන දැන් එතන කායනුපස්සනාව වුණාට මේ උපට්ඨිතාස්ස තස්මින් සමයේ සති කියන සති හෝති අසම්මුට්ඨා. ඒ කියන්නේ මේ පිහිටිය සතියකුත් තියෙනවා. උපට්ඨිතාස්ස සති කියන එකයි අසම්මුට්ඨා කියන දෙකම ඒ වෙනකොට ඇවිල්ලා තියෙන්න ඕන. ඒකයි දැන් මෙතන කායනුපස්සනාව කියනකොට අර සතර සතිපට්ඨානේ කායනුපස්සනාව වැඩෙලා වැඩිලා හින්දා තමයි මෙතන උපට්ඨිතාස සති කියන එකයි අසම්මුට්ඨා කියන දෙකයි කියදෙන්නේ. එතකොට යස්මින් සමයේ භික්කවේ භික්කුණෝ උපට්ඨිතාස සති හෝති අසම්මුට්ඨා සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්කුණෝ ආරද්ධෝ හෝති. අනේ එයාට තමයි දැන් සති සම්බොජ්ජංගය ආරද්ධෝ හෝති පටන් ගන්න. හරි, ආරම්භ වෙන්නේ. ඊළඟට ආරම්භ වෙලා කියලා නවතින්න. ඊළඟට කියනවා සති සම්බොජ්ජංගං තස්මින් සමයේ භික්ඛු භාවේති. මේ සති සම්බොජ්ජංගය භාවිතා කරනකොට සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති. තේරුණාද? එක මං ආයේ කියන්නම් අනන.
ඒකේ නිතිකට වැටීමක් ආවා මම රවි මාත් දිගටම කියාගෙන ගියා නම් හොඳයි.
ඔව්. ඒ කැලල තමයි වැදගත් වෙන්නේ. දැන් මේ බොජ්ජංග වැඩෙන විදිහට සතිපට්ඨානෙ දියුණු කරන්නේ කොහොමද කියන එකේදී දැන් සතිපට්ඨානෙ වැඩෙන විදිහට ඊට කලින් ආනාපාන සතිය වැඩලා තියෙන්න ඕන. ඒ වැඩීම තුළ එන ප්‍රතිඵලය තමයි මේ උපට්ඨිතාස්ස තස්මින් සමේ සති හෝති අසම්මුට්ඨා කියන එක. ඊට පස්සේ තමයි කියන්නේ යස්මින් සමේ භික්ඛවේ භික්ඛුනෝ උපට්ඨිතාස්ස සති හෝති අසම්මුට්ඨා සති සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. සති සම්බොජ්ජංගේ පහළ වෙනවා, පටන් ගන්නවා. සති සම්බොජ්ජංගං තස්මින් සමේ භික්ඛු භාවේති සති සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති. එතන පැහැදිලිනේ. එතකොට සති සම්බොජ්ජංගේ භාවිතා කිරීම තුල භාවනා පාරිපූර්ණං ගච්ඡති. සති සම්බොජ්ජංග භාවනාව සම්පූර්ණ වීමක් වෙනවා ඒක භාවිතා කිරීම තුල. එතකොට ඒක භාවනාවක්, ඒ කියන්නේ මාර්ගයක් කියන එක පැහැදිලිනේ නේද?
එහෙමයි.
ඔව්. එතකොට ඒක ඵලයක් නෙමෙයි බොජ්ජංගය කියන්නේ. බොජ්ජංග මාර්ගයේ කොටසක්. එතකොට ඒ විදිහට ඊළඟට මෙන්න දැන් ඒක කිව්වට පස්සේ කියනවා සෝ තථාසතෝ විහෙරන්තෝ. ඔන්න ඔය විදිහට ඉන්නකොට හං ධම්මං පඤ්ඤාය පවිචින්ති පවිචියති පරිවීමන්සං ආපජ්ජති. එහෙම ඉන්නකොට තමයි ඔන්න ධර්මය ප්‍රඥාවෙන් මේ කියන වචන තුන හොයනවා, පරීක්ෂණය කරනවා, විමසලා බලනවා නේද? සෝතතසතෝ විහෙරන්තෝ තන් ධම්මං පඤ්ඤාය පවිචින්ති පවිචියති පරිවීමන්සං ආපජ්ජති. යස්මින් සමයේ භික්ඛවේ භික්ඛූ තතසතෝ විහෙරන්තෝ. ඔන්න ඔය විදිහට භික්ෂුව ඒ විදිහට ඉන්නකොට තතසතෝ විහෙරන්තෝ තං ධම්මං පඤ්ඤාය පවිචින්ති පවිචේති පරිදීමන්සං ආපජ්ජති ධම්ම විජය සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. තේරුණාද? ධම්ම විජය සම්බොජ්ජංගේ ආරද්ධ වෙන්නේ එතකොට. ඔව්. ඒ කියන්නේ දැන් අර සතිය සති සම්බොජ්ජංගේ පහළ වෙලා එහෙම ඉන්න කෙනා
ඉතුලෙන්දගෙන ධම්ම විශ්ය පරිහරණය වෙනවා, ඒක පටන් ගන්නවා
කියන එක. මේ විමසන නේද? ධම්ම ප්‍රඥාය පවිචින්ති පවිචේති පරිණං සංආපච්චති යස්මින් සමේ භික්ඛවේ භික්ඛූ තථාසතෝ විහෙරන්තෝ. තථාසතෝ විහෙරන්තෝ. මේ විදිහට ඉන්නකොට තන් ධම්මං පඤ්ඤාය පවිචින්ති පවිචේති පරිණං සංආපච්චති ධම්ම විචේ සම්බජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. මේ පටන් ගන්නවා. ධම්ම විචේ සම්බොජ්ජංගං තස්මින් සමයේ භික්ඛු භාවේති. දැන් ඒ ආරම්භ වුණාට පස්සේ තමයි ඒක භාවිතා කරන්න පුළුවන්. ධම්ම විචේ සම්බොජ්ජංගං තස්මින් සමයේ භික්ඛු භාවේති ධම්ම විචේ සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති. ඒ ධම්ම විචේ සම්බොජ්ජංග භාවනාව පාරිපූර්ණං ගච්ඡති වෙන්නේ එතකොට ඒ පහළ වුණ ධම්ම විචේ සම්බොජ්ජංගේ භාවිතා කරන්න වෙනවා. නැහැම එකක් තියෙනවා. ඒ වගේම ඊළඟයකට යනකොට තස්ස තන් ධම්මං පඤ්ඤාය පවිචින්තෝ පවිචිතෝ පරිවීණං සංඝප්පජ්ජතෝ ආරද්ධං හෝති ගිරියං. අසල්ලීනං. ගීරියං අසල්ලීනං. යස්මින් සමේ භික්ඛවේ භික්ඛුනෝ තන් ධම්මං පඤ්ඤාය පවිචින්තෝ පවිචිතෝ පරිවීණං සංඝප්පජ්ජතෝ ආරද්ධං හෝති වීරියං අසල්ලීනං. විරිය සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. දැන් ඒක ධම්ම විජයකට සම්බන්ධ කරලමයි කියන්නේ. මේ විරියයි අසල්ලීනයි. ඒ කියන්නේ ලීන භාවයකුත් නැහැ. වීරිය යෙදෙනවා. අන්න එහෙම වෙනකොට විරිය සම්බොජ්ජංගෝ ආරද්ධෝ හෝති කියලා. විරිය සම්බොජ්ජංගය ආරම්භ වෙනවා. විරිය සම්බොජ්ජංගං තස්මින් සමේ භික්ඛු භාවේති. විරිය සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති. එතකොට ඒ විරිය සම්බොජ්ජංගය භාවිතා කිරීම තුළ විරය සම්බොජ්ජංග භාවනාව පරිපූර්ණය දක්වා යෑමක් තියෙනවා. ඊළඟට දැන් ඔන්න ආරද්ධ විරියස්ස උපජ්ජති. පීති නිරාමිස. යස්මින් සමේ භික්ඛවේ භික්ඛුනෝ ආරද්ධ විරියස්ස උපජ්ජති. පීති නිරාමිස. පීති සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. ඒකත් එක්ක තමයි මේ ප්‍රීති සම්බොජ්ජංගය කියන එක පටන් ගන්නේ. පීති සම්බොජ්ජංගං තස්මින් සමේ භික්ඛු භාවේති පීති සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති. එතකොට මේ බොජ්ජංගවල එකකට එකක් සම්බන්ධතාවිකුත් තියෙනවා. ඒ වගේම පීති මනස්ස කායෝපි පස්සම්බති චිත්තම්පි තස්සම්බති. යස්මින් සමේ භික්කවේ භික්කුණෝ පීති මනස්ස කාය පිපස්සම්බති චිත්තම් පිපස්සම්බති පස්සද්දි සම්බජ්ජංගෝ තස්මින් සමේ භික්කුණෝ ආරද්ධෝ හෝති පස්සද්දි සම්බජ්ජංගං තස්මින් සමේ භික්ඛූ භවේති පස්සද්දි සම්බජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති. ඔය විදිහට තමයි හැම බොජ්ජංගෙටම කියන්නේ. දැන් ඊළඟට පස්සද්ද කායස්ස සුඛිනෝ චිත්තං සමාධියති යස්මින් සමේ භික්ඛවේ භික්ඛුනෝ පස්සද්ද කායස්ස සුඛිනෝ චිත්තං සමාධියති සමාධි සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. එතමෙන් පස්සද්ද කායස්ස සුඛිනෝ චිත්තං සමාධියති යස්මින් සමේ භික්ඛවේ භික්ඛුනෝ පස්සද්ද කායස්ස සුඛිනෝ චිත්තං සමාධියති සමාධි සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. සමාධි සම්බොජ්ජංගයේ ආරම්භ වෙන්නේ එතකොට මේ පස්සද්ද කායස්ස කියන පස්සද්ද සම්බොජ්ජංගයෙන් ඉඳීමත් එක්ක තමයි සමාධි සම්බොජ්ජංගය ආරම්භ වෙන්නේ. ඊළඟට සමාධි සම්බොජ්ජංගං තස්මින් සමේ භික්ඛු භවේති සමාධි සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති. එතකොට මේ සමාධි සම්බොජ්ජංගය භාවිතා කරනකොට සමාධි සම්බොජ්ජංග භාවනාව පරිපූර්ණ වෙනවා. භාවනා පරිපූර්ණං ගච්ඡති. ඒ වගේම සෝ තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජූපෙක්ඛිතා හෝති. එතකොට මේ විදිහට මේ සමාධියේ ඉන්නකොට සෝ තථා සමාහිතං චිත්තං ඒ සමාහිත චitte සාදුකං අජ්ජූපෙක්ඛිතා හෝති. එක දිගට පවත්වාගෙන යනකොට යස්මින් සමයේ භික්ඛවේ භික්ඛු තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජූපෙක්ඛිතා හෝති උපේක්ඛා සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. එන උපේක්ෂා සම්බොජ්ජංගේ ආරම්භ වෙනවා. උපේක්ඛා සම්බොජ්ජංගං තස්මින් සමේ භික්ඛු භවේති උපේක්ඛා සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති. ඒ විදිහට මතක තියාගන්න දැන් මේ තාම අපි කායනුපස්සනාව යදාගෙනයි විස්තර කළේ. ඊළඟට කියනවා යස්මින් සමේ භික්ඛවේ භික්ඛු වේදනාසු චitteසු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියලා ඒ ටිකටත් අර ටිකම පෙර විදිහටම යෙදෙනවා. එතකොට ඒකේ දැන් එක සතිපට්ඨානිකුත් මේක පටන් ගැනීමක් තියෙනවා, ඒක වර්ධනය වීමක් තියෙනවා. ඒක එතනින් නවත්තන්න බෑ. අනිත් වේදනාවටයි චිත්ත ධම්ම කියන අතරටත් ඔය විදිහටම එන්න වෙනවා.
එහෙම ඒක පැහැදිලි මේ රවි මහත්තයා ඒක අර ස්වාමීන් වහන්සේ අතර විස්තර කරේ. දැන් කයක් නැහැයි කියන එක අපිට දැන් උපේක්ෂාවට වීම කායනුපස්සනාව බුඤ්ජග්ගහත පරිපූර්ණ වීමෙන් උපේක්ෂාවෙන් අපිට කයක් නැති කවය කයක් මේ හේතුන්ගෙන් හටගත් දෙයක් එහෙම කයක් කියන එකෙන් අපි මිදුණට මේක මේ සිතන සිටුවිලි ගතියක් ඉතුරු වෙන එකේ නිසා මම හිතන්නේ දැනෙන දැනීමක් මුල් කරගෙන ඊට පස්සේ වේදනාවක් කියන එකේ හිත ඇලෙන නිසා අරකින් මිදුණට මේ පැත්තට හේතු වෙන නිසා හාමුදුරුවෝ ඒක මම හිතන්නේ විස්තර කරා හොඳින් නේද? ඔව්. ඉතින් ඉතලා එතන මේ වේදනානුපස්සනාව වැඩෙන්නේ අන්න අර සිතුවිල්ලෙන් ආයිසර මුලින් ධම්ම මේක පොජ්ජංගහත වැඩිලා ඒකෙන් නිදීම සඳහායි නේ කියන එකයි නේ?
ඔව් ඉතින් මෙහෙමයි. දැන් මම නම් බලන්නේ ඕක දැන් අපි ඕක කතා කරලා දැන් ඔය එන දැනුම තාම පොජ්ජංගමත්තම නෙවෙයි. එතකොට අපි ඒක කායනුපස්සනාව පැත්තෙන් ඔක හොඳට වඩනකොට තමයි මේ බොජ්ජංග ටික යම් කිසි මට්ටමකට අත්දකින්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ තුල තමයි ඊළඟට වේදනානුපස්සනාවට යන්න තියෙන්නේ. ඒකෙන් තව ටිකක් කරගත්තු එක තව ටිකක් එහාට යන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අර
පොඩ්ඩක් ඔතන දැන් කියන මේ එකපාරට අපිට අරමුණකට එන්න බැරි මේක ගැන දැනුමේ අරමුණකට එන්න බැරි තමයි මහත්තයා. දැන් ඔය කියන කාරණා ටික වඩන ස්ථානය මේ මාර්ගයේ කොයි වගේ ස්ථානයකද? ඒ කියන්නේ දැන් අපි තාම සම්මා සමාධිය කියන එක නෑ තාම අපි මේ මාර්ගයේ වඩන මට්ටමක්ද යම්කිසි සම්මා සමාධියනේ දැන් අර අනිකුත් කාරණා හත පෙරටු කරගෙන අපි සම්මා සමාධිය ලබා ගන්න සම්මා සමාධිය පරිපූර්ණ වෙන එක ගැන අපි දැන් ඊයේ කතා කළේ. දැන් ඒකෙදි ඒ කාරණාව තුළ දැන් ඔය බොජ්ජංග වැඩෙන ස්ථානය කොයි හරි කොතන වගේද අපි නිකන් අවබෝධයේ කොතනද කියන එකේ පොඩ්ඩක් පැහැදිලි කරගන්න.
ඔව් දැන් බොජ්ජංග පැහැදිලිවම කියනවානේ මේක ආරද්දෝ හෝති පටන් ගැනෙන්න ඕන. ඉතින් පටන් ගැනෙන්න කලින් ඒකමයි මේ සූත්‍රය මුලින් කියන්නේ. දැන් බොජ්ජංග වලට ඉන්න කලින් සතර සතිපට්ඨානේ වැඩෙන විදිහට ආනාපාන සතිය වෙන්න ඕන. දැන් ඒකෙන් පස්සේ තමයි බොජ්ජංග වලට. ඒ කියන්නේ දැන් මේකේ වන 149 ඡේදෙදි කියනවා කතම් භාවිතාච භික්කවේ ආනාපාන සති කතම් බහුලී කතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණිති. එතෙන්දී දැන් මේ ආනාපාන සතියෙන් කොහොමද අපි සතර සතිපට්ඨානේ පරිපූර්ණ වෙන විදිහට මේක වඩන්නේ. එතෙන්දී තමයි යස්මින් සමේ භික්කවේ භික්කු දීගං වාස්ස සන්තෝ ඔය විදිහට රස්සංවා සබ්බකාය ප්‍රතිසංවේදී ඉනඟට පස්සම්බයං කාය සංකාරං කියලා කායේ කායනුපස්සී භික්කවේ තස්මින් සමේ භික්ඛු විහෙරති ආතාති සම්පජානෝ සතිනා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කායේසු කායඤ්ඤ තරාහං භික්කවේ එවං වදාමි යදිදං අස්සාස පස්සාස. එතකොට මේ කයෙහි කියලා ගන්න ඒ කොටස් වලින් එකක් තමයි මේ අස්සාස ප්‍රස්වාසය. තස්මාතිහ භික්කවේ කායේ කායනුපස්සී තස්මින් සමේ භික්ඛු විහෙරති ආතාපි සම්පජානෝ සතිනා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. මේ විදිහට තමයි ඒ කායනුපස්සනාවේ ආනාපාන සති කොටස කියන්නේ. ඊළඟට ඒක යනවා වේදනානුපස්සනාව කොටසට පීති ප්‍රතිසංවේදී අස්ස සිස්සානීති සික්කති වගේ වේදනානුපස්සනාවට චිත්තානුපස්සනාවට ධම්මානුපස්සනාවට. ඒ හතරම කියලා ඒවම් භවිතාකෝ භික්කවේ ආනාපානස්සති ඒවම් බහුලී කතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණිති. එතකොට සතර සතිපට්ඨානේ පරිපූර්ණ වෙන්නේ ඔන්න ඔය විදිහට. දැන් ඒ හුස්මෙත් මේ හතරම වඩන්න තියෙනවා. ඊළඟට තමයි එන්නේ අපි ඔය කතා කරපු ටික කතම් භවිතාච භික්කවේ චත්තාරෝ සතිපට්ඨානා කතම් බහුලී කතා සත්ත බොජ්ජංගේ පරිපූර්ණිති. දැන් මෙතෙන්දි කියන්නේ ආනාපාන සතිය කතාවක් නෙමෙයි. කතම් භාවිතාච භික්කවේ චත්තාරෝ සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානය කොහොම භාවිතා කළොත්ද? කතම් බහුලී කතා කොහොම බහුලී කතා කළොත්ද? සත්තබොජ්ජංගේ පරිපූර්ණෙන්ති. එතෙන්දි තමයි ආපහු අපිට ආනාපාන සතියටම යන්න වෙනවා. යස්මින් සමේ භික්කවේ භික්කෝ කායනුපස්සී විරති අතපි සම්පජාන සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං උපට්ඨිතාස්ස තස්මින් සමේ සති හෝති අසම්මුත්තා. එතකොට ආයේ කායනුපස්සනාවේදී මේ පිහිටිය සතියයි උපට්ඨිතාස්ස සති අසම්මුත්තා කියන එකයි තියෙන මට්ටමකට. දැන් අර සතර සතිපට්ඨානේ ආනාපාන සතිය වැඩිලා තියෙන්න ඕන. එහෙම කෙනාට තමයි යස්මින් සමේ භික්කවේ භික්කුණෝ උපට්ඨිතා සති හෝති අසම්මුත්තා සති සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්කුණෝ ආරද්ධෝ හෝති. සති සම්බොජ්ජංගේ පටන් ගන්නේ අර විදිහට මේ මේ කායනුපස්සනාවේ අර මේ සතර සතිපට්ඨානේ වැටිලා තිබුණ කෙනාට. එතකොට නිකම්ම බොජ්ජංග පහළ වෙනවා නෙවෙයි. මොකද ඒ වෙනකොට මේ වචන දෙක යෙදෙන්නේ මේ මේ උපට්ඨිතාස්ස සති කියන එකයි අසම්මුට්ටා කියන එකයි සම්පූර්ණ වෙන්න ඕන ඔතෙන්ට එනකොට. එතකොට එහෙම වුණත් තමයි සති සම්බොජ්ජංගේ පටන් ගන්න. ඒ කියන්නේ බොජ්ජංග හත පටන් ගන්න පුළුවන්. එතන මේ වැදගත් වෙනවා මේ අසම්මුට්ටා කියන එක. ඒක තමයි අපි මේ ඔය සම්මාදිට්ඨිය පැත්තෙන් එන්නේ. එතකොට සම්මාදිට්ඨියයි පිහිටලා හිටින සතියයි දෙකම එකතු වුණ තැනක තමයි ඊළඟට බොජ්ජංග ආරම්භ වෙන්නේ. ඒකට ආරම්භ වුණ කෙනාට ඒක ඊළඟට ඉස්සෙල්ලා කිව්වා වගේ ඒක භාවිතා කරන්නත් තියෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕන අපි දැන් මේ මේ කියන්නේ කතා කරන මට්ටම කියන්නේ සතර සතිපට්ඨානේ වැඩුණ මට්ටම නෙවෙයි. එළඹ සිටි සතියක් පිහිටන මට්ටම නෙවෙයි. එතකොට අපිට දැන් ආනාපාන සතියේ දැන් මේ ටික තේරුම් ගත්තට පස්සේ ආයේ මුලට යන්න ඕන. දැන් සතර සතිපට්ඨානෙ වැඩෙන්න එහෙනම් ආනාපාන සතිය කොහොමද වඩන්නේ? එහෙනම් කායනුපස්සනාව එකෙත් ආනාපාන සතියේ කායනුපස්සනාව දැන් ආපහු බලන්න වෙනවා. කතම් භාවිතාච භික්ඛවේ ආනාපානසති කතම් බහුලී කතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණේති. මේ දැන් අපි යන්න ඕන තැන අවබෝධයක් තියාගෙන ආයේ අපිට මුල ඉඳන් එන්න වෙනවා. කොහොම භාවිතා කළොත් එහෙනම් මේ ආනාපාන සතියේ සතර සතිපට්ඨානේ වැඩෙන්නේ. එතෙන්දි කියනවානේ ආයේ ඒ පටන් ගැනීමේදී යස්මින් සමයේ භික්ඛවේ භික්ඛු දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වාපස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. ඒ කියන්නේ දිග ආස්වාසයක් තියෙනකොට දිග ආස්වාසයක් බව දැනගන්නවා. දීගං වා පස්ස සන්තෝ කියනකොට ප්‍රාස්වාසයක්, දීර්ඝ ප්‍රාස්වාසයක් තියෙනකොට දීගං පස්ස සාමීති පජානාති. එතකොට ඒ මොහොතේ ඒක දැනගන්නවා. පස්ස සාමීති කියන්නේ ඒ වර්තමාන ක්‍රියාවක් කියවනේ. එතකොට ඒ වර්තමානයේම ඒක ඒ හුස්ම හැම බව දැනගන්නවා. ඒ වගේමයි රස්සං වාස්ස සන්තෝ රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති කියනකොට එතන අපි කිව්වේ ඒක මූලික වශයෙන් ඔන්න දැන් හුස්මටම සිහිය පිහිටලා හිටියා. හැබැයි තාම ධර්මයක් නැහැ එතන. ඒ මූලිකව ආනාපාන සතිය පටන් ගන්න කෙනාදී. හැබැයි උතනින් එහාට තියෙන දෙකේ සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සා මීති සික්කති. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සා මීති සික්කති කියන එකයි පස්සම්භයං කාය සංකාරං අස්ස සිස්සා නීති සික්කති පස්සම්භයං කාය සංකාරං පස්ස සිස්සා නීති සික්කති කියන එකෙයි ඊට වඩා එහාට දෙයක් තියෙනවා. ඒකේ එක පැත්තකින් අපි ගත්තේ අස්ස සිස්සා නීති කියන වචනේ. ඒක අනාගත කාලේ දෙයක්. ඊළඟට සික්කති කියන්නේ හික්මෙනවා. ඒකට අනාගතයේ හික්මීමක් සිද්ධ වෙන විදිහට කොහොමද සබ්බකාය පටිසංවේදී වෙන්නේ? අනාගතයේ හික්මීමක් වෙන විදිහට කොහොමද මේ පස්සම්භයං කාය සංකාරං වෙන්නේ කියන කරුණ. එතකොට එතෙන්දි තේන්න ඕන දැන් සම්මාදිට්ඨිය පතෙන්ට එන්න වෙනවා. මොකද නැත්නම් අර මුට්ටස්සති කියන එක කැඩෙන්නේ නැහැ. අසම්මුට්ඨා වෙන්නේ නැහැ. මෝහය හිටිනවනේ. එහෙනම් මෝහය දුරු වෙන විදිහේ වැඩපිළිවෙලකුත් මෙතන තියෙන්න ඕන. නිකම්ම හුස්ම දිහා බලා ඉන්නවට ඉන්නමයින් එහාට ගිය. අනිත් එක මේක වර්තමානයේ බලා ඉඳීමකුත් නෙමෙයි, මේ නුවණ අනාගතේ ඉන එකක්. අස්ස සිස්සා මීති සික්කති කියනකොට. එතකොට බලන්න දැන් සබ්බකාය පටිසංවේදී කියන එක මොකද්ද මේ සබ්බකාය කියන්නේ? අපි සාමාන්‍ය තේරුම ගත්තොත් මුළු කයම කියන එකනේ සබ්බකාය. මෙතන කය ආස්වාසේ නම් එතකොට මුළු ආස්වාසේම. ඒ වගේ ප්‍රාස්වාසේ නම් මුළු ප්‍රාස්වාසේම. ඔකට මේ සබ්බකාය කියන්න වෙන්නේ. එතකොට මේ සබ්බකාය පටිසංවේදී වෙ ඉන්නකොට අපිට පේනවා දැන් මුළු ආස්වාසේ තියෙනවා කියලා දැනගත්තේ කොහමද? එතෙන්දී දැන් ඔන්න අපි සමුදය හොයන්න වෙනවා. අර දැන් මේක සම්බන්ධ කරන්න වෙනවා දැන් සතර සතිපට්ඨානෙත්. ඒකෙදි කිව්වේ කායනුපස්සනාවේදී අජ්ජත් රූපෙට හරි බහිද්ද රූපෙට හරි අජ්ජත් බහිද්ද කියන ඒවට කොහොමද බලන්න කිව්වේ? සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. අන්නේ ඒක දැන් මෙතෙන්ට යොදන්න වෙනවා. දිග හුස්මටයි කෙටි හුස්මටයි ආස්වාසේ ප්‍රාස්වාසේ කියන ඒ ටිකට යොදන්න වෙනවා සමුදේ කියන ධර්මතාවය. එතකොට අපි කොහොමද ওই සබ්බකාය පටිසංවේදී කියනකොට ඔන්න දැන් ආස් දීර්ඝ ආස්වාසයක් හරි කෙටි ආස්වාසයක් හරි තියෙනවා කියලා දැනගත්තු තැන දැන් සමුදය අපිට හොයන්න වෙනවා. ඒ සමුදය හොයනකොට දැන් අපේ ආයතන ගැන අපි විස්තර කරලා තියෙනවානේ. එතකොට පේනවා මෙතන වැඩ කළේ කාය ආයතනයයි මන ආයතනයයි. ඒත් කාය ආයතනෙට දෙන්න පුළුවන් දැනීම් ටිකක් විතරයි. දැනීම් කියන්නේ ආස්වාසකුත් නෙමෙයි ප්‍රාස්වාසකුත් නෙමෙයි, දැනීම් ස්වභාවයක්. එතකොට ඒ දැනීම් ගොඩක් එකතු කරලා නේද මේ සබ්බකාය කියන එකක් අපි පනවලා තියෙන්නේ ආස්වාසකය කියලා. පටන් ගැනීමේ ඉඳන් ඉවර වෙනකන් දැනීම් ගොඩක් එකතු කරලා ඒ ටිකට තමයි ආස්වාසකය කියලා පෙනෙන්නේ. ඒ වගේම පටන් ගන්න මොහොතේ ඉඳන් ඉවර වෙනකන් මේ ප්‍රාස්වාසයේ තියෙන දැනීම් ගොඩක් එකතු කරලා ඔකට ප්‍රාස්වාස කිව්වා. අපි එහෙම එකතු නොකර එක තැනක දැනීම ගත්තනම් එතන ආස්වාසිකුත් නැහැ ප්‍රාස්වාසිකුත් නැහැ. දැනීමක් විතරයි. එතකොට පේනව නේද මන ආයතනෙන් තමයි ඔය සබ්බකාය කියන එක හදලා තියෙන්නේ. එතකොට මන ආයතනෙන් හදපු සබ්බකායක් කියලා පටිසංවේදීව දැන් ඉන්නවා. එහෙම වෙනකොට මොකද වෙන්නේ? අපි මෙච්චර කල් එළියෙන් පනෝපු ආස්වාසේ ප්‍රාස්වාසේ කියන ඒ සබ්බකාය මොකද වෙන්නේ? සංසිඳනවා නේද? ඒක උපදින්න බෑනේ එතකොට. මේ හිතෙන් කියපු එකක් නේ. හිත දැනගෙන තියෙන එළියේ තියෙන දෙයක් වෙන්න බෑනේ. එතකොට අරක හටගත්තු හැටිත් පේනවා, ඒක නැති වෙන හැටිත් පේනවා. ඒ ඒ දැක්ම ප්‍රඥාවෙන් දැකීම. නැතුව ඒ හුස්ම දිහා බලා ඉඳලා හුස්ම සියුම් වෙලා හුස්ම නැති වෙලා යෑමක් නෙමෙයි. ඒක සමාධියෙන්. දැන් මේක මේ සමුදයයි වයයි පෙන්වීම තුල ආයතන පැත්තෙන් කාය ආයතනෙන් දැනීමක් දුන්නා. දැනීමේ හුස්මක් නැහැ. දැනීම් ටික එකතු කරලා ඒක කල්පනා කරන්න ගිහින් අපේ පරණ අත්දැකීමත් ඔතෙන්ට එකතු කරලා තමයි මේ හුස්ම කියන එකක් හදාගෙන තියෙන්නේ. එනවා ඒක හිතෙන් හදපු එකක් හිත දැනගෙන. ඒකට මන ධර්ම මනෝවිඤ්ඤාණ කියන එක කවදාවත් එළියේ තියෙන ධාතු ස්වභාවයක් වෙන්න බෑ. බාහිර හුස්මක් වෙන්න බෑ. කියන නුවණ. ඕක යෙදෙනකොට දැන් ප්‍රඥාව තුලින් තේරෙනවද මේ හුස්ම ඉස්සෙල්ලා පනවපු හුස්ම දැන් පැනවෙන්නේ නැති ස්වභාවයක්. ඒකට පස්සම්බයං කාය සංඛාරං. දැන් පේනවා මේ මේ කාය සංඛාරයක් නේ කලේ. සකස් කරානේ. ඒ සකස් කරපු කාය සංඛාරේ සංසිඳනව නේද? හුස්ම කියලා කයක් හදපු එක දැන් හැදෙන්නේ නැති වෙනව නේද? නුවණින් දකින්න දකින්න. එතකොට ඒක හික්මීමක් එන්නේ. ඔක දැකීම තුළ අනාගතේ එන හික්මීමක්. අස්ස සිස්සා මේති සික්කති. දැන් අර තියෙන දේ පජානාති කතාවක් නෙමෙයි. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සා මේති සික්කති. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සා මේති සික්කති. පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සා මේති සික්කති. පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සා මේති සික්කති. ඒතන පේනවා ඇති නේද වෙනද දැක්කේ නැති තේරුමක්. ඒක අර සමාධියෙන් සංසිඳීමක් නෙමෙයි මේ. ප්‍රඥාවෙන් මේක හට ගන්න හැටි සමුදේ වය දැකීම තුල සංසිඳෙනවා. ඒ නිසා සංසිඳිලත් අපිට හුස්ම ගනිමින් ඉන්නත් පුළුවන්, සංසිඳිලා හුස්ම දමමින් ඉන්නත් පුළුවන්. ඒකත් වැදගත්. මොකද දැන් සමාධියෙන් සංසිඳුණාට පස්සේ හුස්මක් නැහැනේ. ඉතින් නැති හුස්මක කොහමද අස්සසිස්සාමීති පස්සසිස්සාමීති වෙන්නේ? හැබැයි මේ ප්‍රඥාවෙන් දැකීම තුළ ආස්වාසේ දිහා බලා ඉන්නත් පුළුවන්, ප්‍රාස්වාසේ දිහා බලා ඉන්නත් පුළුවන්. ඒ දෙකම සංසිඳිලා. මොකද අපි දන්නවා දැන් හිතෙන් හදපු දේ හිත දැනගන්නවා. අපි මෝඩකමට එළියෙන් පනවන්නේ නැහැ කියන මට්ටමින්. එතකොට හික්මීමක් වෙනව නේද? ඒක දැකීම තුළ ඒ සම්මාදිට්ඨියක් යෙදීම තුළ අනාගතේ එන යාවදේව ඥානමත්තාය කියන පැත්ත. පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති. ඒකට එළඹ සිටි සිහියක් තියෙනවා. ඒක ඇසුරු කරන්නෙත් නැති වෙනවා. එතකොට එනව නේද උතන අර අසම්මුට්ඨ කියන ගතියකුත්. සිහිය පිහිටලා හිටිනවා විතරක්වත් නෙවෙයි, මුලාවත් දුරු වීමකුත් උතන එනව නේද අසම්මුට්ඨ කියන එක. අනේ දෙකම දිනු වෙන.
130 වෙනිදගෙන ධම්මවිජය තුලින් නේද? ඉදරවෙ මහත්තයා.
ඔව් ඒක හැබැයි ඒක දැන් සතිපට්ඨානේන අසම්මුට්ඨ ස්වභාවයේද බොජ්ජංගයේද කියන එක ඉතින් ඒක අද්දකීමකින් ගන්න ඕන එක. මොකද බොජ්ජංග කියන එක මතක තියාගන්න අපිට බොජ්ජංගයෙන් පටන් ගන්න බෑ. මේකේ යෙදීම තුල පහළ වෙන එකක් තමයි බොජ්ජංගය. ඒකයි අර ආරද්ධෝ හෝති කියන්නේ. ඒකට මේ සතර සතිපට්ඨානේ වැඩෙන විදිහට අපි ආනාපාන සතිය වඩනකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ සතර සතිපට්ඨානේ බහිරිතා කිරීම තුළ තමයි සති සම්බොජ්ජංගය ආරද්ධෝ හෝති, ධම්මවිචේ සම්බොජ්ජංගය ආරද්ධෝ හෝති. එතකොට අපි මූලික මට්ටමින් මේක දැන් අපි නුවණකින් පෙන්නන මට්ටමම බොජ්ජංගය නෙවෙයි. ඒක එක්තරා විදිහක මේ වඩාගෙන යනකොට පහළ වෙන එකක් විදිහට තමයි මේ තේරුම් ගන්න තියෙන්නේ.
එතන මම ඇහුවේ නැහැ මහත්තයා. දැන් අපි ඔය කරුණු හට ගැනීම සහ නොහට ගැනීම කියන එක අපි දැන් ඔබතුමා විස්තර කරා වගේ මේ දීගං වාසසන්තෝ දීගං අස්සසමිති පජානාති කියනකොට අපි ආයතනත් උපයෝග කරගෙන තේරුම් ගන්න ක්‍රියාවලිය කියන්නේ කොමාරි ධම්ම විචේ සබ්බොජ්ජංගයේ බොජ්ජංගයක් නෙමෙයි ඒකට අයත් ක්‍රියාවලිය නේද ඒක ඒ ක්‍රියාවලිය උරි නේද සබ්බ ධම්ම විචේ සබ්බොජ්ජංගයේ කියන එක මේ
බොජ්ජංග වැඩෙන්න මාර්ගයක් කියලා
කියන්නේ වැඩෙන්න මාර්ගය
එහෙම ඔව් බොජ්ජංග පටන් ගන්න නම් මෙන්න මේ විදිහේ මාර්ගයක යෙදෙන්න ඕන එතකොට ඒක තුලින් පහළ වෙන එකක් අර බොජ්ජංග මට්ටමකට එතකොට තමයි ඇත්තටම ඉතින් ආර්ය මාර්ගෙට වැටුණා කියන්න පුළුවන් කියලා මට හිතෙන්නේ. ඔය මට්ටම් තමයි ඉතින් අර තව තව වචන වලින් සමහර විට දෙන්නේ අර සද්ධානුසාරී ධම්මානුසාරී කියලා හැම. ඒවා කොහේ හරි නෑට ගලපලා ඇති නේ. ඉතින් මේ සූත්‍රෙදී අපිට තේරුම් ගන්න තියෙන්නේ අපිට ආනාපාන සතිය ඉස්සෙල්ලත් මේ තියෙන හුස්මෙන් පටන් ගන්න වෙනවා. ඒ හුස්ම දිහා බලා ඉඳලා හිත දුවන් නැති වෙනකොට හුස්මටම සිහිය පිහිටනකොට ඊළඟට බලන්න තියෙනවා මේකේ සමුදය වය කියන දෙක එළියේ පැත්තෙන් මේ හුස්මක් ඇති වුණා ඊළඟ එක ඇති වෙනකොට මේක නැති වුණා කියන්නේ බාහිරෙන්නේ. දැන් අපි ආයතන පැත්තෙන් සමුදය වය පෙන්වන්න වෙනවා සම්මාදිට්ඨියත් එක්ක යෙදෙනකොට. ඒ හින්දා තමයි අර සම්මාදිකාතාපි සම්පජානෝ සතිමා විරිය ඊළඟට නුවණ සම්පජානය සතිය කියන තුන. ඒ තුන මාර්ගාංග තුනක් වෙනවා. එතකොට සම්මා විරිය සම්මා වායාමය සම්මා සතිය සම්මා දිට්ඨිය සම්මා වායාමය සම්මා සතිය කියන තුන සම්බන්ධයක් තියෙනවා. ඒ තුන සම්බන්ධ
තමයි ආතාපි සම්පජාන සතිමා කියන එකේ ඇතුළෙන් තියෙන්නේ නේද?
ඔව්. එතෙන්ට ආවහම තමයි ආනාපාන සතිය සතර සතිපට්ඨානෙ වැඩෙන විදිහට කෙරෙන්නේ. සතිපට්ඨාන සූත්‍රයේ එහෙමනේ තියෙන්නේ. ඉතින් ආතාපි සම්පජාන
සතිමානේ.
එහෙම නොවී හුස්ම දිහා බලා ඉඳීම එතකොට මේ ශාසනේ ආනාපාන සතිය නෙවෙයි. ඒ කියන්නේ සම්මා දිට්ඨිය නැතුවත් හුස්ම දිහා බලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ බාහිරෙන් මේක ඇතිවීම නැතිවීම බල බල. එතකොට ඒක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ අර සමාධිය වැඩිලා ධාන සම්පූර්ණ වෙන එක විතරයි.
ඒක පැහැදිලි. ඒක ඉතින් අපේ 15 මට්ටමනේ මේ කාරණාවේදී.
ඔව්. එතකොට දැන් අපි මාර්ගයේ වඩන්න නම් කරන්න තියෙන්නේ එතකොට හුස්ම ප්‍රායෝගික පැත්තෙන් කතා කළොත් මුලින්ම හුස්ම දිහා බලා ඉන්නවා. අන්න හිත ඒකට යොමු වෙනකම් එන ඒවට දුවන එක අඩු වෙනකම් ඊට පස්සේ අපිට අර සමුදේ වය පැත්ත පෙන්වන්න වෙනවා. එතකොට සමුදේ වය පෙන්නද්දී ඒක ඉතින් අපිට ප්‍රායෝගික පැත්ත පෙන්නලා තියෙන්නේ මේක හුස්මේ සමුදේ වය බලන්න කලින් අපි දැනගන්න බාහිර ලෝකේ සද්ද ඇහිලා දැනගන්න ඒවා කය ගැන දැනගන්න ඒවා අන්න ඒවා ගැන සමුදේ වය ඉස්සෙල්ලා පෙන්වන්න ඕන. يعني සද්දයක් ඇහිලා එළියේ කාර් එකක් යනවා කියලා දැනගත්තොත් එතන සමුදේ වය ආයතන පැත්තෙන් පෙන්නනවා. ඇහුනේ සද්දේ විතරයි සද්දේ රූප නැහැ. රූප ටික හිතෙන් හැදුවේ ඉතින් හදපු රූප එළියේ තියෙන්න බෑ. එතකොට ඒක සම්පදේයයි වයයි පේනවනේ. ඉමස්මෙන් සති ඉඳන් හති ඉමස්මෙන් අසති ඉඳන් හොති කියන පැත්ත. ඒ වගේම ඔන්න කොන්දරි දෙනවා දෙනුනොත් එතනත් පෙන්වන්න ඕන කාය ආයතනේ මන ආයතනේ. කාය ආයතනෙන් දුන්නේ දැනීමක් විතරයි කොන්දක් දෙන්න බෑ. මන ආයතනෙන් දැනීම ගැන කල්පනා කරලා තමයි කොන්දක් හැදුවේ. එහෙමනම් ඔය හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඒක මේ අල්ලන්න පුළුවන් ශරීරේ කොටසක් නෙවෙයි. ශරීරේ කොටසක් කරලා තියෙන්නේ අපේ මෞඩකමට. අන්න ඒ විදිහට ඒ කයෙත් සමුදයයි වයයි පෙන්වන්න වෙනවා. ඒ ඒවා ටික හොඳට පුරුදු වෙනකොට මොකද වෙන්නේ? හුස්ම කියන කයත් ඔය වගේම දෙයක්. මේ දැනීම් කාය ඇතනේ දැනීම් ටිකකට නේද අපි කල්පනා කරන්න ගිහින් හිතෙන් හුස්මක් හදුවේ. ඉතින් හිතෙන් හදපු හුස්ම හිත ඇතුලේ මේසක් එළියේ තියෙන්න බෑනේ, බාහිර දෙයක් නෙවෙයි කියන අන්න එකක් පේන්න ගන්නවා. එතකොට අන්න ඒ මට්ටමට එනකන් වැඩිලා හුස්ම දිහා බලා ඉන්න පුළුවන් නම් මං හිතනවා අන්න සතර සතිපට්ඨානේ සම්පූර්ණ වෙනවා, බොජ්ජංග පහළ වෙන්න අවශ්‍ය දේ අපි කරනවායි කියලා. මොකද එතකොට ආතාපි සම්පජානෝ සතිමා කියන තුන යෙදෙන්නේ සම්මා දිට්ඨියත් එක්කනේ යෙදෙන්නේ. ඒක කරන්න පුළුවන් මේ දහමක් අහලා දැනගත්තු කෙනාට විතරයි. ඒකයි මේ අනේ ශාසනවල ආනාපාන සතියයි මේකයි වෙනස් වෙන්නේ. අන්නය දැක්ම තුල අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ ටික කරගෙන යනකොට, එතකොට අර සති සම්බොජ්ජංගේ ධම්මජය සම්බොජ්ජංගේ ඒ වගේ ඒවා පහළ වෙයි. එතකොට ඒවයි තියෙන එකක් පහළ වුණොත් අනිත් ඒවා එකකට එකක් සම්බන්ධතාවයක්. එතකොට ඒ ආරම්භ වෙනකොට ඔය මේ හතම ටික ටික හරි අත්දකින්න පුළුවන් වෙයි. ඒක එතකොට මේ දැන් අර තර්කකින් දැකීමකට වඩා ඒක අත්දකින දැක්මක් වෙනවා බොජ්ජංග කියනකොට. ඒක නුවණින් දැනගත්තා වගේම ඒක එක්ස්පීරියන්ස් කරන මට්ටමක්. අන්න ඒක බහුලව භාවිතා කරන්න ඕන.
එක්ස්පීරියන්ස් කරන මට්ටමක් කියනට වඩා සුදුසු නේද රවි මහත්තයා? දැන් ඔක එක්ස්පීරියන්ස් කරනවා කිව්වම තාම පුද්ගල භාවයකින් ඔය විස්තරේ. එතකොට එක්ස්පීරියන්ස් එක තුළ අවබෝධයෙන් පිහිටීම, ඒක තමන් පිහිටලා ඉන්න තැන අවබෝධය. එතන පුද්ගල භාවයක් නැහැ, ඒ පිහිටීම තුළයි තමන්ගේ අවබෝධයක් හැටියට පිහිටපු තැනක් වගේ දෙයක් වෙනවද නේද? එහෙමද?
ඒක තින් ඒක ඒ අත්දැකීම් වල එන එකක්. ඒක මම දකින්නේ දැන් තාම සෝවන් වුණාද නැද්ද කියන එක, ඒක ඒ දෙක අතර කියන්නේ මාර්ගයට වැටිලා දැන් බොජ්ජංග වැඩිම තුල තමයි ඵලය ලැබෙන්නේ. එතකොට අන්නේ ඒක එක්ස්පීරියන්ස් කිරීම තුල එක්ස්පීරියන්ස් කරන කෙනෙක් නැති වෙයි. ඒක ඵලයක්.
අය පුංචි කාරණයක් කියන්නද?
ඔව්.
මේ මම ඇත්තටම මේ ඉස්සර බණක අහුව මට ස්වාමීන් වහන්සේ නම මතක නැහැ ඔය බොජ්ජංග වැඩෙන හැටි කියනකොට මේ උදාහරණයක් කිව්වා. මට ඒක හරි ලස්සනට ඉතර වැදලා තියෙන එකක්. මේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ මේක නිකන් කඹයක් ගොතනවා වගේ. එතකොට මේ ඔය සම්මා දිට්ඨියට ආපු තැන ඉඳලා රහත් වෙන කල්ම අපිට තියෙන්නේ කඹේ ගොතනද විතරයි. කඹේ ඉතින් ගෙතිලා ගෙතිලා ඉදික් වෙයි කියලා. අන්න ඒ කඹය ගොතන උදාහරණේ. ඒක මං හිතන්නේ උතෙන්ට ගැලපෙනවා කියලා මට දැන් හිතුණා.
ඔව්. දැන් ඒක හරියටම හරිය. කියන්නේ අපිට මේක බලෙන් ගන්න පුළුවන්, නුවණින් ගන්න පුළුවන්, තර්ක කරලා ගන්න පුළුවන් ඒවා නෙවෙයි බොජ්ජංග කියන ඒවා. දැන් මෙන්න මේ විදිහට මාර්ගේ වැඩිම තුල ඇති වෙන්න ඕන ඒවා. එතකොට ඒක ගැන අපි දැන් මේ ඉච්චර يعني තර්කයට අහුවෙන දෙයක් නෙවෙයි විදිහට තමයි මම ඒක දකින්නේ. ඒක මේ මෙහෙමයි මෙහෙමයි කියලා කතා කරනවට වඩා දැන් ඒක ධර්මයට ගලපලා බැලීමේදී එන එක පැත්තක් තමයි දැන් බොජ්ජංග පහළ වීමම මාර්ගඵල කියලා නෑනේ. ඒතර බොජ්ජංග භාවනාවත් කිරීම තුල මොකද මේ සත්‍විස් ප්‍රතිපාක්ෂික ධර්මනේ. බොජ්ජංග කියන්නේම නැහැ. එතෙන්දි තමයි ඇත්තට මාර්ගේ පටන් අරන් තියෙන්නේ. බෝධියට අංග කියලානේ කියන්නේ. එතකොට මේ අවබෝධයට අංග ටික පහළ වුණා. එතකොට ඒක භාවිතා බහුලී කතා වෙනකොට තමයි එක එක මඟපල ලැබෙන්න ඕන කියන මට්ටම. ඉතින් මේක හැබැයි එක්කෙනාට වෙනස් කරන්න පුළුවන්. කෙනෙකුට එහෙම මාර්ගේ ඉන්න ඕනේ නැහැ. මේක පටන් ගන්නකොටම ඵලය ලැබෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි මන් දකින්නේ මං ඒක මේ අපේ ගාක් සාධාරණව ගත්තහම ඔන්න බොජ්ජංග ආරම්භ වෙනවා. ඊළඟට ඒකෙත් භාවිතා කර කර ඉන්නකොට ඵලයක් ලැබේ. ඵලය ලැබෙන කොටනේ අපි දැන් සෝවන් ඵලය ලැබෙන කොටනේ මමත්වය සම්පූර්ණයෙන් දුරු වෙන්නේ. සක්කාය දිට්ඨිය කියන එක ඒකත් ඵලයක් මිසක් අර අපිට ඒක බලෙන් ගන්න පුළුවන් එකක් නෙවෙයිනේ. තතර කිව්වා වගේ කඹේ ගොතන එක තමයි ඉතින් අපිට කරන්න තියෙන්නේ.
මම අර මම ඉස්සෙල්ලා එහෙම කිව්වේ රවි මහත්තයා මේ දැන් ඔය ඒ අපි දුරු වීම තුලින් මමත්වයේ ආයින් වුණාම අපි ඒකේ පිහිටනවා කියන එක නෙමෙයි. දැන් අර හාමුදුරු එක සැරයක් විස්තර කළා එක දේශනාවකදී අර ධම්මච්චි ඥානය කියන අපිට සුබත්‍රා රාම දේශනාවේදී යන නගුණු එක ධම්මච්චි ඥානය කියන්නේ අවබෝධ වෙච්ච ලොකු ඥානයක් නෙමෙයි. නමුත් අර ඉදම් පච්චේතාවේ මෙවයිකේ අවබෝධය තුළ ධම්මේ ස්වභාවය තුළ තමන් පරිහරණයට මෙදීදීම කියලා. දැන් අපි හිතනවා නම් දැන් අපිට මෙහෙම හිතනකොට අපි නිතරම හිතෙන්නේ මේ මම හිතනවා කියන කාරණාව කියන එකයි. අපි පටිච්ච සමුප්පාදය පරිහරණය කියන්නේ සංඛාර පත්‍ය විඥාන කියන තැන හිටියම මේ මම හිතන එකක් නෙමෙයිද සංඛාරවල ඵලයක් මේ සිතුවිලි පහළ වීම. එතකොට ඒක මම කෙනෙක්ගෙන් තොර අන්න ඒක ලොකු අවබෝධයක්වත් සෝහන්වත් තත්වයක් නෙමෙයි. අර ධම්ම ත්‍රිඥානය කියන්නේ අර ස්වභාවය තුළ තමන්ගේ අවබෝධය මෙන් තමන්ගේ මේ හිතුවිලි පවත්වාගෙන යන්න උත්සාහ කිරීම කියන එක.
ඔව් ඔව්.
එතන ඉන්න ඕනේ නේද අරකට වැඩිඳ කියන එකයි මම අර කිව්වේ. එතනටපත් වෙනවා කියන එක නෙමෙයි. අපි අර සුද්ධ භාවයෙන් තොර විය යුතුයි නේද කියන එක.
ඔව් ඒක වෙන්න ඕන. හැබැයි මම කියන්නේ ඒකත් ඥානයක්. ඒක ඒ ඥානය වැඩෙන විදිහේ වැඩපිළිවෙලක යෙදෙනකොට ඒක ලැබෙයි කියන එක. ඒ කියන්නේ දැන් අපි කොච්චර හිතන්න හැදුවත් මේක මම නෙමෙයි මේ එක එක විදිහට try කරනවා. ඉතින් මේක ක්‍රියාවලියක් පටිච්ච සමුප්පන්න මේ හේතු තියෙනකොට ඵලය අරව මේවා කොච්චර කිව්වත් ඔක ඒ ආරම්භයේදී තියෙන්නේ අපේ අර තියෙන මම කියන ගතිය තියෙනවා වචන කිව්වත් නැතත් පවිත්‍ර මම මේ මුලින්දම්ම මම ඔයාලට මතක් කරන්න හැදුවා අපේ සාකච්ඡාවල අපි සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේලා කෝට් කරන්නේ නැතුව ධර්ම කරුණාරං කතා කරමු. මොකද මේවා රෙකෝඩ් වෙනවා පස්සේ අහන්න යෙදෙනවා. එහෙනම් ඒක ටිකක් පුරුද්දක් කරගන්න.
හොඳයි.
ඔව් මේ ධර්ම කරුණ ගන්න.
ඔව් ඒකේ අර විස්තර කරපු ආකාරයට රවි මහත්තයාෙන් අර දැන් ධම්මත්‍රිඥානය කියනකොට දැන් අපි හිතමු දැන් අපි මොන හරි දෙයක් වඩනකොට ඒක ස්වාමීන් වහන්සේ විස්තර කළා දෙයක් වැඩෙනකොට වඩන දේ අපි අවබෝධයක් නෙවෙදෙන්නේ විදර්ශනාවකින් වැඩෙන්නේ අවබෝධයක් මිසක් මේ වචනයක්වත් දෙයක් නෙමෙයිනේ. එතකොට දැන් අපි හිතුවත් අපි මේ ඇහැ අනිත්‍යයි කන අනිත්‍යයි කියේ වඩනවා නම් හැමතිස්සෙම අපි තුල ගැවසෙනවා අපි මේ කන කියන එක මම මගේ කන ගැන හිත ඇහැ කියන එක මගේ හිත කියන ස්වභාවයක අපි නිතරින්ම දන්නේ නැතුව අපි මේ පිටලා ඉන්නේ. අර ධම්මත්‍රිඥානය කියන්නේ හැමතිස්සෙම මේ පටිච්ච සමුප්පන්න ස්වභාවය තුල ගැවසෙමින් මෙන්න මේ ඇහැ කියන එක මෙන්න මේ හේතුන්ගෙන් හටගත්තේ මෙන්න මෙහෙමයි. අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන හටගන්නේ අපි සංඛාර හේතුවෙන් සංඛාරවල ඵලයක් විඥානීය ඵලයක් නාම රූප නාම රූපේ ඵලයක් සලාවතන. එතකොට ඒ අවබෝධය තුල ඉන්නකොට අපි ලොකු තැනක නෙමෙයි ඉන්නේ. නමුත් අපි දන්නවා මේ ඇහැ කියන එක මෙන්න මේ හේතුන්ගෙන් හටගන්න දෙයක් බවත් ගතියක ඉන්නවා. අන්න එතන ඉඳලා වඩනකොට මේ ඇහැ අනිත්‍යයි කියන එක වැඩෙනවා මිසක් අපි අර මේ ඇහැ අනිත්‍යයි කියලා ස්වභාවයෙන් කියනකොට හැමතිස්සෙම ඒ ඇහැ අපේ ඇහැක් ගැන කතා කරන්නේ. ඒ ඇහැට අයිතිකාරයක් ඉන්නවා. එතකොට මේක ලෝකේ තුල ලෝකෝත්තර සංඥාවක් නොවැඩෙන බව කිව්වේ නෑ. උන්වහන්සේ විස්තර කළා එදා හොඳින්. මම කියවන්නේ ඒකෙදී අපි ඔය බුද්ධංග හරි ඒ වගේ තත්වයකට වුණත් හැමතිස්සෙම අර ඒ ස්වභාවයට නගාගෙන නේද අරක වැඩෙන්න ඕනේ කියන එකටයි මං කිව්වේ. අර බුද්ධල භාවයකින් තොර විය යුතුයි නේද කියන එක.
ඔව් ඔව් එතෙන්ට එන්නම තමයි අපි මේ ධර්මය සාකච්ඡා කරන්නේ නේද? ඉතින් අපි කාලෙක හිටියා මේ තියෙන හැක් ගැන බලන කාලෙක. දැන් මම හිතන්නේ අපේ ගොඩාක් අය ඉන්නවා එහෙම හැක් නෙමෙයි මේ හේතු නිසා පනවගත්තු හැක් කියන මට්ටම. හැබැයි ඒක දැන් අපි දැනුමකින් දැනගන්නත් පුළුවන් ඕක පේන මට්ටමකට එන ඥානයක් වෙන්න පුළුවන්. ඒක දැන් ඥානය කියන එක අපි වචන ටික කිව්වටම එන එකක් නෙමෙයි. ඒකමයි මේ භවනා වල පෙන්වන්නේ මම දකින්නේ. දැන් අපි දැන් ඕනම රූපයක් තිබුණත් බුදුහාමුදුරුව පනවලා තියෙන්නේ අනිච්ච සංඥාව වඩන්න. එතකොට අනිච්ච සංඥාව වඩනවා කියන්නේ මොකද්ද? සමුදය පෙන්නනවා, වය පෙන්නනවා. එතකොට මේ සමුදය පෙන්වීම තුල තමයි ඒකේන ඥානය පහළ වෙන්නේ. මොකද අපේ කෙලෙස් යෙදිලා තියෙන්නේ කාම ලෝක මට්ටමේනේ. එතකොට කාම ලෝක මට්ටමේ කියන්නේ මේ කාම වස්තු තියෙනවා කියන කාම වස්තු පනෝන මට්ටමක. ඒ කියන්නේ ඇහැට අරමුණෙන් රූප තියෙනවා, කනට අරමුණෙන් ශබ්ද තියෙනවා, ওই මට්ටමනේ ඉන්නේ. එතකොට මේ කාම ලෝකේ කෙලෙස් යෙදෙන තාක්කල් අපි දැන් හිතෙන් කියන්න හැදුවට කාම ලෝකයක් නැහැයි කියලා එහෙම වෙන එකක් නෙවෙයි. ඒ අවබෝධය වෙන විදිහේ වැඩපිළිවෙලක යෙදීම තුළ දැන් මෙන්න මේ සමුදේ පෙන්වීම නැවත නැවත සමුදේ පෙන්වීම තුළ එන ඥානයක් කරක. ඒක අනිත් පැත්තට කියන්න පුළුවන්, ඕක පෙන්වන්න ඉතින් ඥානෙ තියෙන්නත් ඕන කියලා. ඒක තමයි වත් කියන්නේ. අර දැන් මූලික මට්ටමේ දැනුමකින් අපි ශ්‍රද්ධාවකින් වෙන්න පුළුවන් ඒක පිළි අරන් ඕක කරන්න පටන් ගන්න. අපේ කොච්චර මේ කෙලස් වලවත් උනත්. ඒකට මේක යෙදීම තුල ඒකේ වැඩෙන මට්ටමක් තමයි ওই ඥානය කියන එක. දැන් අපි දැන් මම නැහැ කියන එක දැන් අපි ඔය සරලව කියන්නේ දැන් අර මෛත්‍රී භාවනාවේදී දැන් සමහරු කියනවානේ මම නිදුක් වෙන්නවා කියන්න එපා කියලා. එහෙම ඒ මට්ටමකට යන්න අවශ්‍ය නැහැ කියලා මම කියන්නේ. අපි ඉන්න මට්ටමින් පටන් ගන්න වෙනවා. මොකද අපේ කාම ලෝකේ මට්ටමේ කෙලස් තියෙන්නේ. ඒතකොට ඒ මට්ටමින් අපි භාවනාවක් කරද්දී අපි දැනගන්න ඕන මෙන්න මේකෙන් පොතෙන්ටද යන්නේ. මෛත්‍රිය වැඩීම තුළ අපි මේ ලෝකෝත්තර දර්ශනේ නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ මේ නිවරණයකටපත් වීම. එහෙනම් එතන මම කිව්වා කියලා ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි දැන් විදර්ශනේට යනකොට ඥානය පහළ වෙනකොට මම කිව්වා කියලා ගැටලුවක් වෙන්නේත් නැහැ. මොකද ඥානය තුළ අයි ඒක තියෙන්නේ වචනය තුළ නෙවෙයි. ඒකට ඔය අපි නාම රූප අරව මේවා වචන ගොඩක් පැත්තකින් විස්තර කරන්න පුළුවන්. ඒ වුණාට මම දැකලා තියෙන්නේ ඔය විස්තර කරන හුඟක් යදී මේ ඥානය නැහැ කියලා. අර වචන ටික ඔහේ කියාගෙන යනවා. කලපලත් වෙන්නනවා. මේක දැකීමකට වඩා කටපාඩමක් වගේ දෙයක් තියෙනවා. කහලාලා පුරුදු වෙලා ඉස්සර උක මං කියන්නේ අර අපි ආමේ උනා එහෙම ඉතින් අපි පටිච්ච සමුප්පාදේ සරලව කියා දෙනවනේ. ඉතින් ඕක ටිකක් කියනකොට කරපාඩම් වෙනවා. ඊට පස්සේ ඉතින් ඔය අංග 12ම මෙහෙමයි කියා ඉතින් කියනවා. හිතන්නේ ආනන්දන් පටිච්ච සමුප්පාදේ දන්නවා දැක්කා. ඉතින් අනිත් පැත්තෙන් එනවා සෝවන් උනා කියන අදහසක්. ඒ වගේ අපේ තියෙන අපි හිතෙන් හිතුවට ඥානය කියන එක එහෙම නැහැ. ඥානය පහළ වෙන්න වැඩ පිළිවෙලක් බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා. ඒක රූපය ගැන බලන්නමනේ කායනුපස්සනාව දීලා තින්නේ. ඇයි? රූපය ගැන මුලා වෙලා ඉන්න හින්දා. ඒක කායනුපස්සනාව වැඩිම තුල එන ප්‍රතිඵල තමයි ඔය පිළිවෙලකට එන්නේ. ඒකයි මේ දැන් මම ආනාපාන සති සූත්‍රය එහෙම දකින්නේ නම් ඒක දැන් ටිකක් යම් කිසි ආකාරයකට වදනකොට යම් කිසි මට්ටමකට එනවා. දැන් මේකේ කෙලින්ම පෙන්වන්නේ අර සම්මුත්ත කොටසට ඉන්න මූලික වැටීමක් කරන්න වෙනවා. එතකොට ඒ වැටීම පැමිණීම තුල තමයි බොජ්ජංග පහළ වෙන මට්ටමකට අපේ සිහිය නුවණ වැඩෙන්නේ. නැතු අපි කෙලින්ම මේකර නිකන් බලෙන්දා ගන්න ගියාට ඒක බොජ්ජංග වෙතෙන මට්ටමක එකක් නෙමෙයි. ඒක දැනුමකින් දෙන්නීමක් විතරයි. ඒකට අපිට හරිය අමාරුයි දැනුමයි ඥානයයි කියන දෙක වෙන් කරගන්න. ඒකයි වෙන් කර කර එක පැත්තකින් අතක්කා වචරයි කියන්නේ මේ විදර්ශනාවේ යෙදීම අනිවාර්ය වෙන්න ඕන. මේ භාවිතා කිරීම. භාවිතා කිරීම තුල තමයි අපි ඉස්සෙල්ලා නුවණින් දැනගත්තු එක ඒක ඒ කියන්නේ අපේ තර්කෙන් දැනගත්තු එක අපේ අත්දැකීමක් නැත්නම් ඥානයක් බවට පත් වෙන්නේ. ඥානයක් කියන එක අපිට බලෙන් දාගන්න බෑ. ඒ ඥානය ඒකට තමයි අර ආසේවිතා භාවිතා බහුලී කතා. ඇසුරු කරන්න ඕන, භාවිතා කරන්න ඕන, බහුලවම භාවිතා කරන්න ඕන. දැන් මේ ධර්මය අහලා අහලා අපිට ඉස්සෙල්ලා එනවා මේක තර්කෙන් අපිට පැටලෙන්නේ නැති විදිහක්. ඒ කියන්නේ කවුරු කොයි විදිහෙන් ඇහුවත් මේක පැටලෙන්නේ නැහැ. ඒක ඉතින් එතනත් එකක් පරිස්සම් වෙන්න ඕන. මේක ඇත්තටම ඥානය පහළ වුණාද තාම අපිට අපේ දැනුම නිරවුල් වීමක් තියනවා එන්න. ඒ නිසාමයි මේ ධර්මය ආයයි කතා කරන්නේ. ඒ තුල තමන්ගේ දැනුම නිරවුල් වීමක් තියනවා. ඊළඟට ඒ නිරවුල් දැනුම ප්‍රායෝගිකව යෙදීම තුල තමයි ඥානයක් පහළ වෙන මට්ටමකට එන්නේ. ඉතින් මෙතන අර සමුදය විශේෂයෙන් අපිට සමුදය තමන් තුලයි ආයතන තුලයි මෙහෙන් හදලමයි එළියෙන් තියලා තියෙන්නේ කියන එක හොඳට පැහැදිලි වෙන්න ඕන පළවෙනි එක. ඒක මුලින් අපිට අර තාර්කික මට්ටමකට දැන් කියනනි සුතමේ චින්තාමේ. චින්තාමේ මට්ටමකට මේක පැහැදිලි වෙන්න ඕන. එහෙම පැහැදිලි වුණාම තමයි අපිට ඒක අර ඒ අවස්ථාවේදී යොදන්න පුළුවන්. ඒ යෙදීම තුල දැන් අය දැන් අපි අසනිත්‍යද අනිත්‍යද කියලා අහනකොට අපේ පුරුද්ද තියෙන්නේ මේ තියෙන හැක් ගැන අහනවා වගේ. එතකොට අපිට මේක පේන මට්ටමකට ආවොත් ඔය කියන්නේ සංස්කාරයක්මයි. සංස්කරණය කරපු හැක්. අවිද්‍යාවෙන් හදපු හැක්. අවිද්‍යාව නැත්තම් ඔක හැදෙන්නේ නැහැ. කියන මට්ටමකින් දකින්න එතෙන්ට තමයි අපි එන්න ඕන. එතකොට ඒම තුල සිද්ධ වෙන දෙයක් මිසක් මේ අර මම කියන එක. ඒ කියන්නේ දැන් අපි ඔක අර දැන් අනිත් සූත්‍ර වලින් ගොඩක් තේනවා. දැන් රූපය ඇසුරු කරන තාක් මම වෙමි. ආනන්ද සූත්‍රය කියන්නේ රූපං උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. එතකොට අපි මේ රූපය ඇසුරු නොවන දැක්මක් ආපු දවසට තමයි මම වෙමි කියන එක මේ මෝඩකමට පනෝපු එකක් නේ කියලා අර ඥානයක් විදිහට තේින්නේ. එතකන් අපිට කතා කරන්න පුළුවන් ඉතින් ඒ රූපේ තිබුණත් මම වෙනවා කියලා. හැබැයි අපිට ප්‍රායෝගික රූප තියෙනවා නම් එතකොට මේ අනතන තමයි මම කිව්වේ අපේ අර කාම ලෝකේ තමයි අපි ජීවත් වෙන්නේ. මේ රූප බාර ගන්න මට්ටමකමයි අපි ජීවත් වෙන්නේ. ඒක එතකොට ඒක නැහැයි කියලා පටන් ගන්න බෑ. ඒක නැති වෙන විදිහේ වැඩපිළිවෙලක යෙදීම තුල නැති වෙයි මිසක් දැන් මම නැති රූප තියනවා කියලා කියන්න බෑ. ඉතින් රූපේ තියනවා නම් මම ඇවිල්ලා ඉවරයි. ඒ නිසා තමයි එතන බුදුහාමුදුරුවෝ වැඩපිළිවෙල දෙන්නේ රූපේ. රූප තියනවා නම් ප්‍රශ්නයක් නැහැ. රූපේ අනිත්‍ය සංඥාව වඩන්න. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගම. ඕනෝක තමයි අපි ප්‍රායෝගිකව කරන්න ඕන. අර ඉස්සෙල්ලා මේ අර සරත් හඳ උපමාවක් ගත්තේ කඹේ අපිට තියෙන ගොතන එක. එතකොට කඹයක් හැදෙයි කවදා හරි. හරි ඒක ඵලයක් වෙයි කියන එක දැන් පවිත්‍ර කියන එකේ වැරද්දක් නෙවෙයි. මම කියන්නේ ඒක ප්‍රායෝගික පැත්ත මම පෙන්නන්නේ. ඔයා කියන තැනට තමයි එන්න ඕන. හැබැයි ඒක එකපාරට බලෙන් එන එකක් නෙමෙයි. ඒකටත් වැඩපිළිවෙලක් තියනවා මේ අපේ කෙලෙස් මට්ටමේ ඉඳලා එතෙන්ට යන්න.
රවි මහත්තයා කියපු එක හරි ඒක ඒ කාරණෝ ටික ම ප්‍රශ්නයක් නෑ. නමුත් මම අදහස් කරේ ඒකේ විස්තරේ නෙමෙයි ලැබුණේ. මම අදහස් කරේ ඕක නෙමෙයි රවි මහත්තයා. මම අදහස් කරේ අර ධම්මත් විශේෂඥානයේ ස්වභාවය කියලා කිව්වේ දැන් අපි මොනා හරි දැන් මේ කෙනකොට අපි ඇහැ කියන එක අපේ තියෙනවා නම් යම්කිසි හඳුනා ගැනීමක්. මේක කොහේ හරි ඥානයක්වත් මොනක්වත් නෙමෙයි අපේ දැනුමක් හැටියට පවතින හඳුනා ගැනීම. ඒකට මේ දැනුම ඉස්සෙල්ලා අපි නිරවුල් කරගෙන අපි නියම තැනට දැනුම පිටවන්න ඕනයි කියන එකයි මම කිව්වේ. ඒ කියන්නේ දැන් දැනුම කියන එක අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ මේ මගේ ඇහැ මගේ මම තමයි මේ හිතන්නේ මම තමයි බලන්නේ කියන එක නම් දැන් ඔන්න දහම තුලින් ඉස්සෙල්ලා දාම පරිහරණය කළා පරිවර්තිය තුලින් අපි ලකිනවා ආ මේක මෙන්න මෙහෙම ක්‍රියාවලියක මේ ඵලයක් නිසා මෙන්න මේ මම අර හිතාගෙන හිටියට මගේ එක නෙමෙයි මේ කියන එක ඉස්සෙල්ලා මේ තාම මොනක්වත් මේ ඥානයක්වත් ඵලයක්වත් ගැන නෙමෙයි මම කිව්වේ අපේ අර දැනුම පිහිටන්න ඕන තැන පිහිටලා තමයි මේක මේ මූලික ආරම්භය පටන් ගන්න ඕනේ කියන එකයි මේ ස්වාමීන් වහන්සේගේ විස්තර කරපු එකයි මම මේ කිව්වේ. ඒක දැන් ඔබතුමා කියපු එකේ විස්තරේ මම කියපු එකේ අදහසේ විස්තරේට වඩා ගැඹුරු අර්ථයකින් යන මේ එකක්. මම කිව්වේ මේ ඊට ඉස්සෙල්ලා තියෙන අපේ දැනුම පිහිටවන්න ඕනේ නිවැරදි තැන කියලා. ඒක අපි ප්‍රඥාවකින්වත් දකින දෙයක් නෙමෙයි. මේක තාම දැනුම. මේක තාම ලෝකේ. ලෝකෙදී අපි ඉස්සෙල්ලා ලෝකෙදී නිවැරදි වෙන ස්ථානයේ පිහිටන එකක් ගැනම එක ගැනයි මම ඉස්සෙල්ලා අදහස් කළේ.
ඒක වෙන්න පුළුවන්. මොකද මං ඇත්තටම මං වැඩි වචන දන්නේ නැහැ. මං අර ධම්මට්ටි විඥානය කියන්නේ මොකද්ද කියලාවත් මං දන්නේ නැහැ. මේ මොකද මං අර ඒ වචන වලට වඩා මේ අපි දැන් මෙන්න මේ විදිහට කරගෙන යනකොට කියන ඥාන කොම පහළ වෙනවා කියන තැනක තමයි මං ඉන්නේ. එතන අර මං හිතන්නේ අපේ මූලික ධර්ම කරුණු වලට එකඟ වෙන්න ඕන කියන එක වෙන්න පුළුවන්.
ඔකේ අරස්කරන්න. ඔය වචන ගැන කිව්වා හාමුදුරුවෝ ඔක විස්තර කරාම මමත් ඔක ඩික්ෂනරි බැලුවා රවි මහත්තයා ධම්මට්ටි කියන එකේ අදහස මොකද්ද කියලා. ඩික්ෂනරියේ තියෙන්නේ ධහමේ ස්වභාවය හඳුනා ගැනීම කියලා. ඒක ලෝකෙටයි දෙයක් නේද? එතකොට ඒක තමයි ධහමේ ස්වභාවය. අපි අර ඉස්සෙල්ලම වවාගත්ත රූපෙන් ලෝකෙ තුල ඉස්සෙල්ලම වවාගත්ත රූපෙන් ලෝකෙ වශයෙන් අපි අර නිවැරදි තැනට එන මේ ඥානයක මේ ස්වභාවය කියන එක.
ඔව් ඒක වෙන්න පුළුවන්. දැන් අපි ඒ කියන්නේ අපි ඉස්සර සමහර විට දහම කියලා හිතාගෙනමනේ අපි අනිත්‍යයක් වැඩි වේලිය තියෙන එකක ඕක ඇති වෙනව නැති වෙනව කියලා. එතකොටත් අපිට හිතන්නේ දහම කියලා. හැබැයි දැන් නුවණක් තියෙනවා ඒක දහම නෙවෙයි. ඒක දහමක් තමයි. ඒ වුණාට ඒක ලෝකෙට අයිති. දැන් අපිට ලෝකෝත්තර දර්ශනයක් එනකොට පේනවා ඊට වඩා වෙනස් කරුණක් මෙතන තියෙන්නේ. දැන් ලෝකෙන් එතර වෙන්න නම් ඒ විදිහ බලලා බෑ. මේකේ සම්මුදේ තමන් තුලින් බලන්න වෙනවා. ආයතන තුලින් බලන්න වෙනවා. කියන පැත්ත. ඒකට ඉතින් ධම්මත් පිටිය කියනවා නම් ඉතින් එහෙම ගන්න. ඉතින් ගැටලුවක් නෑ. මම ඇත්තටම මම මේ වරුවට නෙමෙයි මම ওই වචන දන්නේ නෑ. මම ඒක මට ඉච්චර ඕනත් නෑ ওই වචන දාගන්න කියන පැත්තකින් තමයි දැන් මං හොයන්නේ. ඉස්සර ගොඩක් වචන පැත්තෙන් හෙව්වා. ඉතින් දැන් ඕකට මොකක් කිව්වත් කමන්නේ. මෙන්න මේ අවබෝධය තියෙනවා නම් හරි. මොන වචන කිව්වත් මේ අවබෝධය නැත්තම් ඔතන අඩුවක් තියෙනවා. මොකද ගොඩක් අයට ඔබතුමාගෙන නෙමෙයි මම මේ කියන්නේ. දැන් ගොඩාක් අය වචන ටික කිය කියා ඉන්නවා. ධම්මට්ටි කිය කියයි තව තව වචන මහලුකු වචන කියයි. ඉතින් අපිට පේනවා ඒක තාම අර ඒ ලෝකෙට අහු වෙලා කියනවා අපිට මේ ඥාන තියෙනවා කියලා. දැන් පිටතර මම කිව්වේ ඒ කාලේ දැන් මේ දැක්ම එන්න කලින් සමහර විට අපිට ඉතින් එහෙම වෙන්න ඉඩ තිබුණා. ඒක ඒ වහින්ද තමයි ඇත්තටම මම දැන් ඔය ඥාන විතරක් නෙමෙයි මම ඔය විදර්ශනා ඥාන ගැන වුණත් මම එච්චර කතා කරන්න කැමති නෑ. මොකද ඒක ඉතින් අපිට වැඩපිළිවෙල පැහැදිලි නම් මේක කරගෙන යනකොට ඒක පහළ වෙනවා. එතෙන්දී අපිට වැදගත් නෑ මේ කියන්නේ කොටින්ම කිව්වොත් මාර්ගඵලයක්වත් වැදගත් නෑ. සෝවන් වුණාද නැද්ද කියන එකවත් වැදගත් නෑ. අපිට වැදගත් වෙන්නේ මාර්ගය මේ කාර්ය මාර්ගයද නැද්ද කියන එක විතරයි. ලෝකෙන් එතර වෙන මාර්ගයද නැද්ද ඒක දහමට අනුව පැහැදිලි වෙනවා. ඊට වඩා මේ මං හිතන්නේ දැන් මං දන්නේ ඒක මේ සමහරු එක හොයනවා දැන් මේ ඥානේ පහළ වුණාද මේ ඥානේ පහළ වුණාද ඉතින් මට හිතන්නේ දැන් මේ වා කියන කරුණට නෙමෙයි කියන්නේ දැන් මේ පොදුවේ එහෙම හොයන ගතියත් ඉතින් අර සක්කාය දිට්ඨියම කැලලක් වගේ කියලා ඒක ඒකෙම අපි අනිත්‍යතට බලෙන් මම නෑ කියලා දාගන්න ගියත් ඒකත් සක්කාය දිට්ඨියට ඇල්ලක්. දැන් මොකක් අයද මාර්ගඵල ලැබලා තියෙන්නේ එහෙමනේ. මම නැති කරපු මම ඉන්නවනේ. නැත්නම් මගේ නම් සක්කාය දිට්ඨිය නෑ කියන පැත්තෙන් ඉන්නේ. මේ ටික දැන් පැහැදිලිය තියෙනවා. අපිට තව ටිකක් වෙන පැත්තකට යන්න පුළුවන් අර අනිච්ච දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ පැත්තට. අපි අර සාකච්ඡාවෙත් මං ගන්න හැදුවේ දැන් ගක් වෙලාවට මේ ආත්ම ස්වභාවය නැති කරලා ඉතුරු ටික නැති කරන්න එන මාර්ගයක් තමයි අහන්න තියෙන්නේ. හැබැයි අපිට ධර්මය වෙන ස්වභාවම් පේනවා. ඒක එහෙම කන්නේ නෙමෙයි. මේ අනිත්‍ය දැකීම තුළ දුක අවබෝධ වෙලා අනාත්ම ස්වභාවයක් අවබෝධ වීමක් කියලා. අන්න ඒක නේ එහෙම කාට හරි තියෙනවද ප්‍රශ්න හරි අදහස් හරි?
ඇත්තටම රවි මට උදේ ලොකු වැඩ ප්‍රශ්නයක් තිබුණු තැනක් තමයි අපි හුඟක් වෙලාවට අහලා තියෙන්නේ ඔය යම් කිසි අවස්ථාවකට ආපුවාම එතනින් එහාට එක්ක අනිච්ච එක්ක දුක්ඛ එහෙම නැත්නම් අනාත්ම කියන එක වැඩිලා යයි ඔයාගේ ඕගොල්ලන්ගේ තියෙන පරණ මොනවාරි අත්දැකීම් හරි පිනාරි අනුව කියලා ඔය තුනෙන් එකකින් යන්නේ කියලා. ඇත්තම දැන් මටත් හිතෙනවා එහෙම එකක් නෙමෙයි කියලා. ඔය අර අනත් ඉස්සලම අනිච්ච කියන සත්‍ය දැක්කහම ඔය තුනම එකයි කියලා තමයි මට දැන් රවි කියපු ගාම එක පාර්ට මගේ හිතට ආවේ. අර නැත්තම් අර වෙන් කරෙමක් ඔතන කෙරෙන්නේ නැහැ කියලා තමයි මට නිකන් හිතෙන්නේ. තිරුවන් සරණයි.
ඔය දැන් අපිට අපි අර කරන භාවනාවක් තියෙනවනේ මේ ඇස අනිත්‍යයි දුකයි අනාත්මයි කියනවා. එහෙම නැත්නම් ඇස මම නෙමෙයි කියලා කියනවා. එහෙම නැත්නම් ශරීරය මම නෙවෙයි කියලා කියනවා නේද? ඉතින් ඒක ඇත්ත තමයි. ඇත්ත උනාට ඔතන සක්කාය දිට්ඨිය කැඩෙනවද කියන එක අපිට වෙන පැත්තකින් බලන්න වෙනවා. ශරීරය මම නෙමෙයි. නැත්තම් මගේ ආත්මය නෙවෙයි. ඒ කියන්නේ එතෙන්දී අපි ටික ටික යන්නේ ඒ ආත්මය නෙවෙයි යන්න හරි. ආත්මය නෙවෙයි කියලා මේ ඔය වචනවල පැහැදිලි කරලා තියෙන්නේ මේ මගේ පාලනය නැහැනේ. මට කැමැති විදිහට පවත්වන්න බැරි නිසා අනාත්මයි කියලානේ අහන්න ලැබෙන්නේ. දැන් ශරීරය මට ඕන විදිහට තියාගන්න බැරි නිසා අනාත්මයි. ඇහැ මට ඕන විදිහට තියාගන්න බැරි නිසා අනාත්මයි කියලා නේද අහන්න ලැබෙන්නේ. ඒක හරිද? එතන අඩුවක් තියනවාද?
එතන අඩුවක් තියනවාද අඩුවක් නැහැද කියන දෙකම අයිති මේ රවි මහත්තයා. මොකද මේ මම හිතන මගේ අදහස ශරීරය කියන එක වචනයක්. ශරීරය කියන වචනේ තුල තමන්ගේ අන්තර්ගතේ මොකද්ද කියන එකයිනේ උතන වැදගත් වෙන්නේ. ශරීරය කිව්වහම ශරීරයක් හැටියට මේ එළිය තියෙන ශරීරයක් වෙන්න පුළුවන් එක්කෙනෙකුට. ශරීරය කිව්වහම හේතුන්ගෙන් හටගත්ත ශරීරයක් වෙන්න පුළුවන් තව කෙනෙකුට. මේ ශරීරයේ සමුදේ දකින ශරීරයක් වෙන්න පුළුවන් තව කෙනෙකුට. ඉතින් ශරීරය කිව්වහම උතන හේතු ඔය දෙකටමයි වෙන්න පුළුවන්. තමන්ගේ ශරීරය කියන එකේ සංකල්පය ශරීරය කියන එක තමන්ගේ අවබෝධය තුළින් විග්‍රහ වෙන ආකාරය දිහ බැලුවම කියලයි මට හිතෙන්නේ.
ආ දැන් මෙහෙමයි. ඒ සමුදය කියන එක දැන් ශරීරයක් තිබුණත් නේ ශරීරය හටගත්තු හැටියක් ගැන කතා කරන්න වෙන්නේ. ඒකට මේ කතාව කියන්නේ ශරීරයක් තියෙන මට්ටමක. ඒ කියන්නේ ශරීරය කිව්වහම අපිට අදහසක් එනවා ශරීරය කියන්නේ මොකක්ද කියන එක. එතකොට දැන් මේ ශරීරය මොන ඉරියව්වේද තියෙන්නේ? වාඩි වෙලා ඉන්නවද? හිටගෙන ඉන්නවද? නිදාගෙනද? නේද? ඒ වගේ අදහසක් එනවනේ. එතකොට ශරීරයක් කියන එක මේ හිතේ තියෙන ශරීරයක් කියන මට්ටමක් නෙවෙයි. එතනින් එහාට ගිය සාමාන්‍ය ලෝකෙ මට්ටමකින්මයි ශරීරය කියන එක ගන්න වෙන්නේ. එතකොට ඒකේ සමුදයක් කතා කරන්න පුළුවන්. දැන් ශරීරයක් තිබුණ නැත්නම් අපි මොකකද සමුදය කතා කරන්නේ? රූපයක් තිබුණ නැත්නම් මොකකද සමුදය කතා කරන්නේ? අර ඉති රූපං ඉති රූපස්ස සමුදය. නේද? ඵලයක් තිබුණත් මේ සමුදයක් ගැන කතා කරන්න වෙන්නේ. එතකොට මේ සමුදයක් තියෙනවා හැමතිස්සෙම. වැඩේ තියෙන්නේ අපි සමුදේ දකින්නවද නැද්ද කියන එක වෙනම කතාව. දැන් මෙතන මම අහන්නේ මේ අනාත්ම ස්වභාවය අපි දැන් රූපය කියන එක තමයි මම පොදු විගත්තේ. ඒකේ උදාහරණ දෙකක් තමයි ඇස කියන එකයි ශරීරය කියන එකයි දුන්නේ. එතකොට රූපය මට ඕන විදිහට පවත්වන්න බැරි හින්දා අනාත්මයි, මගේ වසඟේ පවත්වන්න බැරි නිසා අනාත්මයි. ඔහොමනේ අපිට අහන්න ලැබෙන්නේ. ඒ පැහැදිලි කිරීම හරිද? ඒකේ අඩුවක් තියනවාද?
නෑ රවි, දැන් මෙහෙමද, අපි හිතන්නේ කනට සද්දයක් ආපුහාම ඒ ඊට පස්සේ මේක සෝත විඥාණයෙන් පස්සේ අපි හිතෙන් හදලා හිත දැනගෙන එළියෙන් තියලා ලෝකේ හදා ගන්නවා. එතකොට දැන් ඔතන හිතෙන් දැනගෙන හිතෙන් හදපු දේ හිත දැනගත්තා එළියෙන් තිබ්බා කියන තැන තමයි එතන අනිච්ච. එතකොට අනිච්ච දැන් එතන මෝඩකම ආපුවාම එතන දුක. ඔතනින් ඔතන බලනකොට මේ රූප ඇඟ කියන එක ඔතෙන්ට පණින්නේ නෑ නේද?
තිරුවන් සරණයි. ඒක තමයි මම අහන්නේ. දැන් අර විදිහට කියන එක බලන එක හරිද? මගේ පාලනේ දැන් සද්දේ නම් සද්දේ ඉතින් මගේ පාලනයක් නැහැ නේ. ඔක ඇහුණා හෙන්නම නැති වුණා. මේක හේතුඵල ක්‍රියාකාරීත්වයක්. ඒක අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසාද ඒක අනාත්ම?
ඒ අනාත්ම කියනස මම හිතන්නේ ටිකක් සරල ලෝකෙට අයිති විදිහට අනාත්ම දකීමක් වගේ මට හිතෙන්නේ. අපි අනිත්‍යභාවයේ තේරුම් අරගෙන අනාත්මයන් දකිනවනම් අන්න ඒක තමයි මට හිතෙන්නේ ලෝකෝත්තර විදිහට දකිනවා කියන්නේ. මට හිතුනේ ඒ විදිහට.
මොනවද හිතන්නේ අනිත්‍යයට? මම හිතනවා මගේ ප්‍රශ්නේ පැහැදිලි යති කියලා.
නෑ මම මට දැන් ඔය මේ හිතුනේ ඇත්තටම දැන් මෙහෙමයි. දැන් බුදුහාමුදුරෝ ආත්ම කියන එකනේ පස්සේ ආත්ම කියන එක නෑ කියන එකනේ අනාත්ම ආවේ. දැන් ආත්ම කියනකොට ඉස්සර ඔය අනිත් ආගම් වල තිබුණේ මේ මැරිලා එකක් තියෙනවා ආත්ම හරි ඔසෝල් හරි මොකක් හරි ඕක යනවා අනිත් පැත්තට කියලා. දැන් අපිට අර විදියට සද්දයක් ආපුවාම හිතෙන් හදලා හිත දැනගෙන එළියෙන් තියනවා කිව්වම ඔතන එහෙම යන්න දෙයක් නෑ ඉතින්. ඒක තමයි මං හිතන්නේ ඔතන අදහස් වෙන්නේ කියලා මට
මං හිතේ. ඔව් දැන් සරත් කියන්නේ අනිත්‍ය පැත්තෙන් දැකලාම එන්න ඕන කියන එකනේ. හරි මං අහන්නේ මේකට වෙනස් අදහස් තියනවද කියලා එක. මොකද මේ අනාත්ම දැන් ඒක අහන්න තව හේතුවක් තමයි අපිට ඒක හිතන්නත් සාධාරණයි. මොකද අපි ඉස්සෙල්ලා නැති කරන්නේ සක්කාය දිට්ඨියනේ. ඒ කියන්නේ ආත්ම දෘෂ්ටියනේ. එතකොට මේ ඊට පස්සෙත් තව ඉතින් අනිත්‍ය හැමදේම බලන්න තියෙනනේ. ඒකත් එක්කත් එනවා මතයකට. එහෙනම් ඉස්සෙල්ලා අනාත්ම කියන එක තමයි කඩන්න ඕන, ඊට පස්සේ ඊතුරු දෙක කඩන්න ඕන කියලා. එහෙම කියන එක සාධාරණද නැත්නම් ඒකේ අඩුවක් තියනවද කියන එක තමයි මං අහන්නේ. සරත් වෙනනම් ඒකේ අඩුවක් තියනවා නේ. අනිත්‍ය පැත්තෙන් එන්න ඕන කියන එක දැන් අනිත් පැත්තටත් අපි කතා කරන්න ඕන. ඒකේ එහෙම හිතනවා නම් කියන්න. අනිත්‍යයට මොකද හිතන්නේ? මොකද හුඟක් අය දැන් අපි ධහමට අනුවත් ඉස්සෙල්ලා සක්කාය දිට්ඨියයි කඩා ගන්න ඕන. උපාදාන පැත්තෙන් ගත්තාම දිට්ඨි උපාදාන කියලා තේනවා නේද? නැත්නම් අත්තවාද උපාදාන කියලා තව එකක් තියෙනවා. ඒකයි මං අහන්නේ. දැන් අනිත්‍ය අනිත්‍ය කියන එක පැත්තකින් තියලා අනාත්ම පැත්තෙන් ඉස්සෙල්ලා අවබෝධ කරගෙන ඊට පස්සේද මේ අනිත්‍ය දැන් මගේ ආත්මය කියන එක දුරු කරගෙනද මම නැත්නම් මගේ මම කියන දෙකට එන්නේ. එහෙම තමයි ධර්මය අහන්න නම් ලැබෙන්නේ.
අවාරි මට හිතෙන්නේ එහෙමයි. ඉතින් අපි ගොඩක් අද ධර්ම දේශනාවල් අහන්නේ ඉතින් කරන්නේ ඒ විදිහට පොත්පත්වල තියෙන්නේ. ඉතින් දන්නේ නැහැ ඒක කොහොම මේ ඉතින් කොහොමද දන්නේ නැහැ ඒක ආවේ අපි සමාජයේ මේ විදිහට. නමුත් යදනිච්ඡන් සම්දුක්ඛන් කියලා කිව්වහම ඉන්දියානුවන්ගේ දේශනා කරලා තියෙන මේ සෑම මේ ලෝකෙම තියෙන්නේ දුක මත කියලා. එහෙනම් ඉතින් දැන් දුක කියන එක ලෝකේ මත නම් තියෙන්නේ දැන් ලෝකේ දකින්නේ නැහැ. අපත කරන ආදී දියෝකය මංශ රූප ශබ්ද ගන්ධ රස පොත් අපවලින් නම් ලෝකේ අපි පරිහරණය කරන්නේ. ඉතින් හැම දෙයක්ම දුකයි කියලා කියන්න නම් අපි ගම කිසි දෙයක් දැනුවා නම් ඒත් නම් බාර ඒක දුකයි. ඒ පැත්තෙන් හිතුවහම ඔතන එතකොට අපිට ඒක පැහැදිලිව තේරෙනවා. එතනින්ම දකින්නකොට සමුදය දකින්නකොට දුක පරිණිහි වෙනවා. එතකොට එතනම සමුදය දකින්න කියන්නේ නිරෝධයේ චතුරාර්ය සත්‍ය එතනම තියෙනවා කියන එක තේරෙන්නේ. ඉතින් මේ වුණාම එතකොට අපිට අනිත්‍ය කියන එක වැටහෙනවා. වැටුණාම අනාත්මය එතනම අනාත්ම තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි මට හිතෙන්නේ. එතකොට අපිට මේක දෙවියන් දිහා ගන්න පුළුවන් කියලා මට තේරෙනවා.
අපිට මෙහෙම හිතන්න බැරිද? දැන් අපි ආත්මභාවය දුරු කරනවා කියන්නේ ඒ කියන්නේ අනාත්ම ස්වභාවය දකිනවා. ඒ කියන්නේ ආත්ම කියන එක දුරු කරනවා කියවම ඒක මමනේ ඔක දුරු කරන්න ඕනේ. එතකොට ඉතින් මම ඉඳලා කොහොමද මම දුරු කරන්නේ කියන ප්‍රශ්නේ. තිරොසන්න
අනිත්‍ය දකින්න නැතුව අනාත්මයක් අවබෝධ වෙන්නේ නැහැ මට හිතෙන්නේ. අනිත්‍ය තුලින්ම තමයි අනාත්ම කියන සංකල්පයක් හරි අවබෝධ වෙන්නේ මට හිතෙන්නේ.
හදයි මම ඔය අර ප්‍රශ්නෙටම තමයි මේ තව පැත්තකින් ආවේ. දැන් හදයි යදනිච්ඡන් තන්දුක්ඛන් කියන එක පැහැදිලිද? ඒකත් අපි කලිනුත් ප්‍රශ්නයක් දාලා නවත්තලා තිබුණා. දැන් මං හිතන්නේ කට්ටියට උත්තර තියෙනවා වගේ. යදනිච්ඡන් තන්දුක්ඛන් කියන්නේ ඇයි? යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන්නේ ඇයි? දැන් මේ ඔයගොල්ලෝ
දුකයිනේ. නෑ තමන්ගේ පොළොව කේනකොට දුකයිනේ.
නෑ ඔයගොල්ලෝ ප්‍රශ්න අහන්න ඇති හින්දා මං ප්‍රශ්න අහනවා. දැන් මං ඒක තමයි කරන්නේ. යමක් අනිත්‍ය බව දකිනකොට දුක නැති වෙනවා මිසක් ඒක දුක වෙන්න පුළුවන්ද?
අනිත්‍ය වූ දෙයක් යමක් වීම තුළම දුක හටගෙන කියන එකයි. යමක් වෙනවා කියන්නේ වෙන්න තියෙන දේවල් ඔක්කොම දෙයක් නැති තැන දෙයක් හටගත්තා කියන එකේම එකම තමයි මුළු දුක ඇතිවීම කියන්නේ. යද නිච්ඡං යමක් හට ගැනීමම තමයි දුක කියන්නේ.
ඔව් යමක් හටගත්තේ කොහොමද? යමක් හටගන්න එක ඇයි දුකයි කියන්නේ?
සකස් වීමක්. එතන සකස් නොවීම නම් මේකේ විමුක්තිය. දෙයක් සකස් වුණා කියන්නේ දුකක් තමයි සකස් වෙලා තියෙන්නේ. එහෙමනම් කියන එකයි නේද?
සකස් වෙන හැම එකක්ම දුකක්ද? දැන් අපි ගෙයක් හදනවා, ගෙයක් සකස් වෙනවා, ඒක දුකයිද? ඇයි සකස් වීම දුකයි කියන්නේ?
කතා කරපු සකස් වීම කිව්වහම ඊට වඩා ලොකු සංකීර්ණ පරාසයක් නේ. ගෙයක් කියන්නේ ඒකෙත් හැමදේම සකස් වීමේ ලොකු සංකීර්ණතාවයක් නේ. ගෙය කිව්වහම මොනවා හරි සිතුවිල්ලක් හරි මොකක් හරි දෙයක් අනිත් සකස් වීම සංකතයක් වීමම වීමෙන් ඇතිවන දෙය තමයි දුකක් වෙලා තියෙන්නේ. ඉතින් මේ සකස් වීමෙන් දුරු වීම
නෑ දුකක් උනේ ඇයි කියලා මං අහන්නේ. දැන් සකස් වෙනවා. සකස් වෙනවා කියලා පේනවා. දැන් සකස් වීමට ඇයි දුකයි කියන්නේ?
ඒ සකස් වීම තමයි එතනින් එහාට අපිට හැම දෙයකටම කරන්නේ. නැවත නැවත පටිච්චසමුප්පාදේ හරහා අවිද්‍යාව නිසා තමයි සකස් උනේ. සකස් වෙච්ච දේ තමයි විඥාණය වෙන්නේ. ඒ විදිහටම ජාති ජරා මරණ වෙනකම් යන්නේ ඒ සකස් වීම තමයි. ඒකයි දුක.
ඒ සකස් උනේ එකින්ද එහාට යෑමක් නේ නේද? දැන් මේ කතා කරන්නේ සකස් වීමම දුකයි කියන එක. ඇයි සකස් වීම දුකයි කියන්නේ? මේ හැමෝගෙම අහන්නේ හිතලා කියන්නේ ඇයි ඒ සකස් වීම දුකයි කියන්නේ?
සකස් වීම දුකයි කියලාද කියන්නේ? සකස් වීම දුක උපදිනවා කියන එකද? අපි කියන්නේ කොහේතනක සකස් වුණොත් එහෙම අපිට දුකක් එතන උපදිනවා.
එතකොට මම අර තව පැත්තකින් අහන්නම්කො, දුක කියන්නේ මොකද්ද කියලා මට කියා දෙන්නකො. මට ওই දුක තේරෙන්නේ නැහැ.
මේ රවිද ඔතන දුක කියන එක අපි දෙපැත්තකින් දකින්න ඕනේ. එකක් තමයි අර යම් පින්චන් නලබති සම්පි දුක්ඛං යළඟ ළඟට එනකල් මේ ලෝකේ පැත්තෙන් තමයි දුක දකින්න ඕනේ. දැන් ගෙයක් හදන්න ගියොත් ගෙයට තව කාමරයක් ඕන. ඊට පස්සේ වහලේ මේ රිපයර් කරන්න ඕන. මා වගේ ලෝකේ ඉන්නකොට තියෙන දුක් ගොඩකුත් තියෙනවා. නමුත් අපි අර සංකීර්ණ පංචපාදානකන්දා දුක්ඛ ළඟට ගියාම ওই ඉතිරූපං ඉතිරූපස් සමුදයෝ කියන තැන තියෙන මෝඩකම තමයි එතන දුක. ඒක ලෝක උත්තර දුක. මං හරිද මන් දන්නේ? මම හිතෙන්නේ මං හරි කියලා. තේරුවන් සර් නෑ.
ඔව් ඇත්තටම අපි දැන් ලෞකික දුක හැමෝම දන්නවනේ. ලෝක උත්තර දුක තමයි මේ මතු කරගන්න ඕන. දුකයි දුකයි කියන්නේ ඇයි? මේක පොතේ තියෙන හින්දා දුකයි කියනවාද නැත්නම් ඒකේ දුකක් දැනෙනවද? අපි අර පාඩම් කරලා සකස් වුණා නම් දුකයි. කියලා ඒක නිකන් නැත්නම් අනිත්‍ය නම් දුකයි. කියලා ඒක පාඩණෙන් කියන දුකක් මිසක් මේ
තේරලා නැහැ. තේරලා
නැහැ. නෑ ඒක තේරුම් ගන්න ඕනේ. ඒක තමයි මම කියන්නේ. දැන් මේ දුකයි කියන හේතුවක් තියෙන්නේ නැහැ. ඉතින් ඒක මකද්ද දුක කියන්නේ?
දැන් මට හිතෙනවා මං කල්පනා කරේ රවි, දැන් අපි ගේ උදාහරණ තමයි මම කල්පනා කරේ ඉන්නේ. දැන් ගේ වුණත් ඒත් අපි ෂණයක් ගත්තොත් උතන දැක්කනම් දැක්ක පමණයි වගේ නේද? දැකලා ආයි හිතෙන් හදා ගන්නවනේ. ෂණෙන් ගත්තොත් එහෙම ඔය හැමතැනම තියෙන අර පංච කියන්නේ රූප හැමතැනම අපි රූපයක් හින්දා මේ ඒ රූපය හින්දා මේ මොහොතෙන් මොහොත ලෝකේ ගොඩනගILLා නැති වෙන්නේ. ඉතින් ඇත්තටම අපි අර ඒ රූපය ඇතිවීම දුකයි කියලා ගත්තාම ඉතින් අර අපිට එක ගුලියට ගත්තාම මේක පේන්නේ නැහැ දුකක් වාගේ. නමුත් මොහොතෙන් මොහොත දුක තමයි ඇති වෙන්නේ. තේරුවන් සරණයි.
ඔව් දැන් එතනත් මට පේන්නේ ඉතින් ලෝකේ ඇතිවීම දුකයි කියනවා, රූපය ඇතිවීම දුකයි කියනවා, පංච උපාදාන ස්කන්ධය දුකයි කියනවා. දැන් ඔය කීම මට නම් පේන්නේ අර ධර්මයේ පාඩම් කරගෙන අහලා ආ රූපයක් ඉතින් රූපය තේරීම දුකයි කියලා තියෙනවානේ. ඒ හින්දා දුකයි. මොකද පොතේ තියෙන දුකක් නිසා. ඇත්තටම නිකන් ප්‍රායෝගිකව බලන්න එහෙම දුකයි කියලා දැනෙන ගතියක් තියනවාද?
හරි මෙහෙම මම කියන්න උත්සාහ කරන බං මම අපිටම දැන් අපිට මොකක් හරි දෙයක් ඇහැට දකින්න කියන දැන් දකින්න අවස්ථාවක් තියෙනවා. ඒ දකින්න අවස්ථාවේදී අපි හිතුවොත් දැක්මක් කරේ කොහොමද ඒ දැක්ම කියන එකට අපිට මේ ඇහැකුත් අදාළ නැහැ කියලා හිතන්න පුළුවන්. අපිට මේ වාහය රූපය දුකනම දැක්මක් තියෙනවා. ඒකවලද විවෘතම හොඳටම පැහැදිලි කරන්න පුළුවන් නම් ඇහුණ දෙයක් ගැන. නමුත් දැන් දැක්ම ගැන ගත්තොත් එහෙම එතකොට දැන් ඔතකට ආවේ නම් වක්කර දෙක මේ රූප සංඥාවක් වගේ ඉතින් අපි දැන් කියන්නේ මේ වම්පතහනක් කියන්නේ. ඒ ගැටි ඒ අරබයා අපි හිතනවනේ. ඒ හිතන හිතන නිසා තමයි උතන ආයතන දෙකක් ගැටගෙන්නේ. ආයතන කියන්නේ අපිට චක්කු ආයතනයයි චක්කු සහ මේ මන ආයතන කියන දෙක තමයි අපිට දැන් කෝපයක් පැනෙන්නේ. දැන් අර ගේ කියලා ගමුකෝ දැන් ඒ ගේ. නමුත් ඇත්තටම උතන මොකද්ද වුනේ? එතකොට අපි හිත ඇත්තටම දැන් ඇහැට දැක්ක වර්ණ සටහන දැන් අපි එලියන් කියලා ගත්ත රූපයක්. එතකොට නමුත් ඒ වර්ණ සටහනට සංඥාවක් කියන එකට ඒක මෙනුවක් නේ. එතකොට ඒ සංඥාවට කිසිම ගෙවල් දොරවල් මොකුත් නැහැ. නිකන් කාටුනක් වගේ නිකන් පක්ෂිපද්ද සංඥාවක්. නමුත් ඒක අ르දියා අපි පෙර අධ්‍යක්ීම ඔක්කොම පිටු කරලා අපි පොදු රූපයක් ගයක් හදාගත්තාම දැන් මොන ගයක් අපිට වුණා. දැන් ඒතර මනසින් දැක්කේ මන ධම්ම මනෝ විඥාන. ඒතර මනසින් දැක්කදේ මනසින් කියනක එදී තින්න පොඩි. ඒතර ඔතන ඇතුළේ මුලාව. ඒ කියන්නේ දැන් අර වතුරේ ඉන්න බල්ලා බල්ලා බුරන වෙලා වෙලාවක උ නපුඩු වරන වෙලාවක ගිහිල්ලා එනවා ඇවිල්ලා ආපහු බලන ඒ කියන්නේ මෝ එතකොට දැන් එතකොට ඒ අවස්ථා තුනේ ඉන්නේ මේලා වෙලක් ඉන්නවා ඒ කියන්නේ රාගදේශ මොහ තුනම එයක් තියෙනවා හැබැයි බල්ලෙක් ඇත්තටම බැලුවොත් අපිට පොඩි ඉඳලා බල්ලෙක් නෑ එන්නේ උතන ඔය මුලාව දිහා දැන් මේ බල්ලගේ පැත්තට අපි වැටලා තියෙන මේ ගේ දිහා බලන එම් වේදිහා බලන අපිට කියලා තියෙන ওই ටිකමයි හැබැයි අපිට තේරෙන්නේ. ඉතින් ඒ තේරෙන්නේ නිසා ඒ මුලාව නිසා ඒක ඒ වතුරි බලලට හා සමාන්තරයි ඇත්ත తත්වේ නම් ඒ මුලාව ඒකයි දුක. ඒ මුලාව තමයි දුක කියන්නේ. නැතුව මේ සකස් වීම තමයි අපේ වෙන්නේ. නමුත් ඇත්තම මේ මුලාව අපි තේරුම් ගත දහස අපිට මෙහෙම දැක් නික් කියලා මේ සත්‍ය ඒක තමයි අවබෝධන කියන්නේ. ඒකත් එතන ඉතන තමයි මට හිතෙන්නේ ওই මුලාව නිසා තමයි දුක හැම දෙයක්ම දැන් රත්තරන් ගුලියක් දැක්කත් රත්තරන් දෙයක්ම දුක කියන්නේ නේද? රත්තරන් කල්ලි වගේ දේවල් දුක වෙන්නේ නැහැනේ. නමුත් අපිට තේන්න විදිහට බැලුවහම අර වගේ දෙයක් තමයි වෙන්නේ. දැන් මෙතන මට හිතෙන්නේ තේරුම් ගන්න.
මම ওই වසන්ත කීපකට චුට්ටක් ඇඩ් කරන්නම්. අපිට ඇත්තටම දැන් ඔය වසන්ත කියපු ටික ඔක්කොම අපි දන්නවා. හිතෙන් හිතනවා. ඒ කියන්නේ පොතේ දැනුම වාගේ. නමුත් ඒ කියන්නේ අපි තාම දන්නවා විතරයි දකින්නේ නැහැ. ඒ කියන්නේ අපි තාම මේ අතීතයේ වෙච්ච දෙයක් ගැන අතීතයේ වෙච්ච දුකක් ගැන හිතනවා දන්නවා. නමුත් වර්තමානයේ දුක ඉවිලේ මේ මොහොතේ ඇති වෙන දුක අපි දකින්නේ නැහැ. ඉතින් ඒක දකින්න නම් ওই බුදුහාමුදුරු කියපු මාර්ගයේ මේ විදිහට අනිච්ච සංඥා වඩවඩ ඉස්සරහට යන්න වෙයි. තාම තියෙන පොතේ දැනුම දකින්නේ නැහැ කියන එක තමයි මට හිතෙන්නේ. තිරුවන් සරණයි.
ආ දෙන්නම කියපු ඒවා හරි. ඉතින් වසන්ත ගොඩක් කිට්ටුවට ආවා. ඒක හොඳ උත්තරයකුත් දුන්නා මම දන්නේ. ඉතින් ප්‍රශ්නයක් කියලා දැනුණායට උත්තරේ දැනෙන්නේ. සමහරුන්ට ප්‍රශ්නයක් කියලා තේරෙන්නේ නැහැ. මොකද මං ඔයගොල්ලෝ වගේ නෙමෙයි මං හරි මොඩ ප්‍රශ්න අහන්නේ. ඉතින් ගැඹුරු දෙයක් නෙවෙයි තිත දුකට දුක කියන්නේ ඇයි කියලා වගේ ප්‍රශ්න තමයි මම අහන්නේ. මේ අකද දුක තේරුම් ගත්තොත් දැන් අසන්ත අන්තිමට උත්තරයකට ගෙනාවා. ඒ ගොඩාක් කිව්වට උත්තරේ බොහොම කෙටි දෙයක්. මුලාව තමයි දුක කියන්නේ කිව්වා නේද? ලොකු විස්තරයක් කියලා.
ඔවිතින් ඒක තමයි ඒ තමයි දුක කියන්නේ. දැන් ඉතින් අපි දැන් උදාහරණ ගත්තොත් එහෙම දැන් අපිට දැන් මුද අපි දැන් මේ රත්තරන් වගේ දෙයක් අතට අරගෙන කොහොමද දුකයි කියන්නේ. ඔය ඒක දැන් ඒක ඉතින් ඒක උතන දැන් ඔය කියන දේ නෙමෙයි තියෙන්නේ අර පවති අපිට ගොඩාක් විස්තර වචන දැනග ගන්න අර සරලව ගත්තහම මේ මුලාවක් නෙ වෙන යට බල්ලට උපමා කරනවා. ඉතින් ඒක හොඳටම තේරෙනවා මේ මේම ආයතන කට ගන්න තියෙන හැබැයි ඉතින් ඕවා මුකුත් තෝන්නේ මට නම් හිතෙන්නේ දැන් මේකේ අපිට මේ ඇහෙන මොනම දෙයක් පේනව නම් දෙයක් ගඳුඳක් වෙනවා නම් ඕකට සමුදේ බලනකොට භාවනා කරපින් ඕක තමයි කරන්න ඕවද වාදලා කරන්න ඕනේ නෑ නිකන් භාවනා නිකන් බලාගෙන ඉන්නකොට ඇහෙනකොට එහෙම කරාම ටික ඔක නිල්ව යයි. ඒකකොට ඉතින් අපිට දැන් මට තින්නේ ඥානීතාවද බෞද්ධ ආත්මකදු නම් කියන ගොඩක් එකේ නාම මග්ගා මග්ග ඥානයේද අර්ථ මේක මොකෝ නැ ඉබේම ටික ටික අර පරිඥයේ කියන්නේ ප්‍රත්‍යක්ෂ වෙන්න ගන්නේ අර පිටජක හරි වගේ කතාවක් නෙමෙයි සෙජ්ජගේ දැන් ලයිට් එක පත් වෙනවද නැද්ද කියන එක අපි දැනු නිසා අපි ඉතින් එක ෂුවර් ගහුවාම ඒක ලයිට් එක නැහැම කියලා. ඒ වගේ ලයිට් එක පත් වෙන්නේ නැහැම කියලා අපිට ඒක පෑහෙන ෂුවර් ගන්න මේක නිසා අර ඒ විදිහට ප්‍රත්‍යක්ෂ වෙයි කියන එහෙම කරන් යනකොට කියලා මට හිතෙන්නේ. නෑ ෂුවර්ස්
ඔව් ඒක දැන් දුකක් තිබිලා නැති වෙනවා දැනෙනකොට ඉතින් ඒක නැති වුණා කියලා තේරෙනවා. දැන් දුක දුක කියලා අඳුරගන්න එකත් ලොකු නුවණක්. දැන් තව කාට හරි මොනවා හරි කියන්න තියෙනවද වෙන අදහස්? මට දුක කියන එක කියා
මම කල්පනා කරේ රවි කිව්වනේ රවි ආන්නේ මෝඩ ප්‍රශ්න කියලා. එහෙමනම් අපි ආන ප්‍රශ්න වල මොනවද දන්නේ කියන්න වෙන්නේ. එතකොට සර් නේ.
නැහැ තේ මේ මෝඩ ප්‍රශ්න කියලා ඔයගොල්ලෝ ඉතින් අර ලොකු බරබර වචන දාලානේ අහන්නේ. මම මේ බොහොම සරල දෙයක් වන් අහන්නේ. දුකයි දුකයි කියලා හැමෝම කතා කරනවා. ඉතින් මට නම් කිව්වට මොකක්ද දැනෙනවද? මොකක්ද මේ දුක? ඒත් අපි ඉගෙනගත්තු වචන වලින් කියයි මෙහෙමයි 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 කියලා. එන්න අර ඒ දුක Tamanට දැනෙන දුකද? ඇත්තටම දුකද පොතේ තිබුණා හින්ද දුකයි? ඇත්තටම දුකක් විදිහට අවබෝධ කළොත් මං හිතනවා දුක්ඛේ ඥානං එනවයි කියලා. මේ විදිහට හටගත්තු හින්දා දුකයි, නැත්නම් එහෙම වෙනස් වෙලා යන හින්දා දුකයි, අපිට කැමති දේ නෝ ලැබෙන හින්දා දුකයි. කැමති දේ නෝ ලැබෙන හින්දා දුක නම් දැනෙන දුකක්. ඒක අර පොතේ තියෙන එකට වඩා හොඳයි ඒක. හැබැයි එතනින් අපිට නවතින්න බෑනේ. ඊට වඩා ගැඹුරක් තියෙන්න ඕනනේ දුක්ඛ සත්‍ය කියනකොට. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවානේ මේ ලෝකේ පවතින දුක මත කියලා. ඒ එහෙම ඒ පැත්තෙන් ඒක බලන්න වෙනවා. ඒතර දුක දැකීමම මතක තියාගන්න චතුරාර්ය සත්‍යම දැකීමක්. එහෙනම් තය හුඟක් පිනසන්න ඕනේ. දැන් මම ඕතෙන් ඩාවේ අර යදනිච්ඡන් තන් දුක්ඛං කියන තැනට යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා කියනවා. කිව්වට ඒක අර දැනෙන මට්ටමකින් දැකලාද ඒක කියන්නේ? යමක් අනිත්‍ය නම් ඒක දුකයි. අද ඒක දැක්කනම් මේ දුක කියන එක කියන්න පුළුවන් වෙනවා. අර දැන් සබ්බේ සංඛාර අනිච්චාති සබ්බේ සංඛාර දුක්ඛාති. මේ දෙකම යදා පඤ්ඤාය පස්සති. ඒ ඇත්ත තත්ත්වේ ප්‍රඥාවෙන් දකින්න කියනවානේ නේද? එතකොට තමයි මේක කලකිරිලා අතාරින්නේ. ඕක දැක්කේ නැත්නම් කලකිරිලා අතාරින්නේ නැහැ මොනවා කළත්. එක්කෝ ඇයි කියන්න ඕනේ ඇයි අනිත්‍ය නම් දුක, එහෙම නැත්නම් දුක. මොකද එතෙන්දී මං හිතන්නේ අර සකස් වුණා හින්දා දුකයි කියන උත්තරේ මදි. මොකද සකස් වෙන ඒවා ඒ අපිට සමහර ඒවා සැපයිනේ. අහමනම් ඇයි සකස් වෙන එක දුකයි කියන්නේ කියන එක තව ටිකක් ගැඹුරට යන්න වෙනවා.
නැති දෙයක් කියනවා කියලා අරගෙන තියෙන්නේ. නැති දෙයක් කියනවා කියලා දන්නේ කොහොමද?
ඔව් ලෝකේ යථා ස්වභාවයේ යමක් නැති කියන්නේ නැතිවීම නැති බව නම් නැතිවීම කියන්නේ විකෘතියක් වගේ නේද? ඒක අපි හදාගන්න දෙයක් නේ. එතකොට ඒක මත ඉඳගෙන කරන හැම දෙයක්ම ඒක මත අපි සැපක් කියලා හිතුවත් ඒකේ තියෙන මුලාව පේන එක සපක් විදිහට වෙන්න පුළුවන් සමහර වෙලාවට තාවකාලිකව. නමුත් අපි ඒක මුලාව තියෙනවා එතන ඉතුරු වෙලා.
මුලාවක හිටියනම් දුකයි කියන එක දකින්න වෙනවා. එතකොට ඒක දැන් මුලාවේ ඉන්න තාක්කල් මුලාව දුකයි කියලා පේන්නේත් නැහැ. අන්න ඔතනයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. මුලාවක ඉන්න තාක්කල් මුලාව දුකයි කියලා දකින්න නොවන නැහැ. මුලාවෙන් එළියට ගිහින් බැලුවොත් තමයි ඒර මුලාව මෙච්චරකල් මුලාවක හිටියා ඕක දුකයි කියලා පේන්නේ. ඒක මම අර උදාහරණයක් ගත්තොත් දැන් බල්ලා වතුරට එදිලා බල්ලෙක් ඉන්නවා කියලා හිතුවට පස්සේනේ උඹරන්නේ. ඉතින් බුරණ එක තරහ රම්බුරණ එක කොහොමද දුකයි. දැන් අපිට නුවණක් එන්න ඕන බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියන එකම දුකක් නේ. කියන්නේ උගේ මෝඩකමට නේ බල්ලෙක් ඉන්නවා කියන්නේ. මෝඩකමයි යදුනා කියන්නේ දුකක් නේද? මුලා වුණා කියන්නේ දුකක් නේද? ඇත්ත ඇති ඇති දන්නේ නැහැ කියන මට්ටමම දුකක් නේද?
අනිවාර්යෙන් දුකක්.
අන්න ඒ විදිහට බැලුවොත් එතකොට අපි ඇත්ත ස්වභාවය අනිත්‍ය නා. අනිත්‍ය කියන්නේ මොකද්ද? මේ ethical හිමේ වෙනවා මේ මේ හේතු නැත්තම් එහෙම වෙන්න බෑ කියන ධර්මතාවයි. කියන්නේ පටිච්ච සමුප්පන්න ස්වභාවය. එතකොට අපි යම කියලා දෙයක් කතා කරන්න හරි ගත්තොත් මෙන්න මේ දේ කියනකොට අපි දෙයක් පනෝලා ඉවරයි. දෙයක් ගැන හිතනකොටම ඒක පනෝලා ඉවරයි. මොකද අපිට පේන්නේ මේ හේතු ඇති කල්ලි මේක හටගත්තා මේ හේතු නැත්තම් ඕක හටගන්නේ නැහැ කියන නුවණ නැහැ. හිතට මොකක් හරි මතක් වෙනකොටම අපිට ටිකක් වෙලා ඕක ගැන හිත හිතා ඉන්න පුළුවන්. ඇයි ඒක දෙයක් කරලා ඉවරයි. ඒ මොකද්ද උනේ? අපි ඒක නিত্য සංඥාවෙන් අරගෙන. මහතකට හරි නিত্য සංඥාවෙන් අරගෙන. නিত্য සංඥාවෙන් ගත්තේ ඇයි අනිත්‍ය බව දැක්කේ නැති නිසා. එතකොට අපි යමක් කියලා ගත්ත එකේ ඇත්ත ස්වභාවය අනිත්‍යයි. මහතකටවත් පනවන්න පුළුවන් එකක් නෙමෙයි. මේ හේතු යෙදෙනකන් හේතු මතයි ඒක තියෙන්නේ. හේතු නැත්තම් එහෙම දෙයක් ගැන කතා කරන්නවත් බැහැ. එතකොට යමක ස්වභාවය අනිත්‍යයි. අපි යමක් කියනකොටම නිත්‍ය කරලා ඉවරයි. එතකොට අපි නිත්‍ය කරපු ස්වභාවයේ ඇත්ත ඇති හැටි අනිත්‍ය නම් එක මොහොතකටවත් පනවන්න බැරි දෙයක් නම් අපි මෝඩකමට මේක පනවලා තියෙනවා. ලෝකේ හදලා තියෙන්නේ. ତତ ସଂସ୍କରଣେ ଦୁକାଇ କିବୁଟ ମେ ଅବିଦ୍ୟାବେନ କରପୁ ସଂସ୍କରଣେ କିଲା ଦେଖିମ ତୁଳାଇ ଦୁକ ତିନି ମୋଡକମଟ କରପୁ ସଂସ୍କରଣେ ମୋଡକମଟ ହଦପୁ ଦେୟକ ଅବିଦ୍ୟାବେନ ହଦପୁ ଦେୟକ
ଏକ ଅବିଦ୍ୟାବେନ କିଲା ଦେଖକେ ନତନଂ ସକେସନ ଦେବଲ සමහර දුක නැති වෙන්නත් පුළුවන්.
ඔව් දුක පේන්නේ නැහැ නේද?
ඒක ලෞකික ලෞකික සපක් පේන්න පුළුවන් අපිට සමහර ලාට එහෙනම්. අර සල්කිවෝ
සමහර. ඒ සකස් කිරීම කියන එක අවිද්‍යාවෙන් සකස් කළා කියලා පෙනුනේ නැත්තම්
ඒක දුක පේන සමහරට.
ඔව් දුක කියන්න බෑ. ඒකයි මං ඇහුවේ සකස් කරාට මොකද දුක කියන්නේ?
ඒක හරි. හරි ඒක හරි. දැන් තේරුණායි.
අවිද්‍යාව නිසා සකස් කිරීම මම ඒකම තමයි අර වසන්තාවේ මුලාව මුලාවෙන් සකස් කළේ. ඒතර මුලාවෙන් සකස් කරපු එක අපි ඇත්ත කියලා ගැනීම දුක. මෝඩකමටනේ. බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා ගන්න එකම දුකයි.
බල්ලට දුක වෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද බල්ලා දන්නේ
බල්ලට පේන්නේ නැහැ. හරියට හරි බල්ලට පේන්නේ නැහැ ඒක දුකයි කියලා.
බල්ලට ඒක අපි ගමු සමහරට මේක බැල්ලියක් නම් බල්ලට එන්න පුළුවන් ඒ සැකසීම සැපක්.
ඔව් ඒ ඒ ලෝකෙට අයිති සැප දුකනේ. එහෙම නෙමෙයි. එතන ලෝකෙට අයිති සැප දුකවත් නැති වුණාට උපේක්ෂාවට දාලා බල්ලෙක් ඉන්නවා ඉතින් මට මොකද? ඉතින් කොහෙද දුක තියෙන්නේ? අපි ඇලුනොත් හරි ගැටුනොත් හරි නේ දුක. එතකොට දැන් ඒකේ මුලාව එයාට පේන්නේ නැති හින්දා අපිට පේනවා එයා මොඩකමට ඔය බල්ලෙක් ඉන්නවා කියලා හිතන එකම දුකයි. එතනින් පස්සේ ඇලෙලා ගැටිලා තව දුකටපත් වෙන එක ඒක වෙනම කාරණයක්. මූලිකව මුලාවෙන් හදපු දේ ඇත්ත කියලා හිතන එකම දුකටපත් වීමක්. ඒකයි අවිද්‍යාවෙන් කරපු සංස්කාරයම දුකයිනේ කියන තැන නුවණ පිහිටන්නවා. එතකොට ඒක බල්ලට පේන්නේ නැත්තේ ඒක අවිද්‍යාවෙන් කරපු දෙයක් කියලා උගන්නේ නැති හින්දා. අපි දැනගත්තොත් ඔය අපේ ලෝකේ තියෙන හැම එකක්ම අවිද්‍යාවෙන් කරපු සංස්කාරයක් කියලා එදාට පේනව නේද දුක කියලා. හැම සංස්කාරෙම දුකමයි කියලා. සබ්බේ සංඛාරා දුක්ඛාති කියලා එකක් එනව නේද? ඒක එන්නේ අර අනිත්‍ය. සබ්බේ සංඛාරා අනිච්ඡාති. ඒක නුවණින් දැකීම තුල පේනවා. එහෙනම් සබ්බේ සංඛාරා දුක්ඛාති කියලා.
එතනස බල්ලට සැපක්වත් දුකක්වත් ආවෙන තුනට බල්ලට හිතෙනවා එතන කෙනෙක් ඉන්නවා කියලා. එයා එතන ඉන්නවා කියලා සංඥාවෙන් තමයි එයා එතනින් බැහැර වුණත් ඉන්නේ.
ඔව් එතකොට
එතන මුලාව ඉතුරු
ඒක අපිට පේනව නේද තාම ඌ දුක සකස් කරගත්තයි කියලා.
ඔව්
ඌ බිරුවේ නැතත් වර්ගේ වෙනුවේ නැතත් මොකපටිලා
රැවටිලා ඉන්නේ.
අවිද්‍යාවෙන් කරපු සංස්කාරයක් තියෙනවනේ ඒක දුකයි කියලා අපිට පේනව නේද? මොකද අපි මේ මුලාවේ නැති හින්දා අපිට පේන්නේ අර මුලාව දුකයි කියලා. අපිත් ওই මුලාවේ හිටියනම් අපිට ඕක දුකයි කියලා පේන්නේ නැහැ. එහෙනම් අපි දැක්කොත් මේ අපි ලෝකේ තියෙනවයි කියන කොම අවිද්‍යාවෙන් කරපු සංස්කාරයක් කියලා එදාට පෙයි. එහෙම අවිද්‍යාවෙන් කරපු සංස්කාරයක් කියලා දැකීමමයි මම දකින්නේ අනිත්‍ය. සබ්බේ සංඛාරා අනිච්ඡාති කියලා දකින්වයි කියන එක. පිළිටවන්න බැරි එකක් නේ අපි පිළිටවලා
තියෙන්නේ. ඒකේ එයා මේ සැපක්වත් දුකක්වත් දැකින තුනට එයාට අර බරක් තියාගෙන එයා ඉන්නවා කියලා මට හිතෙනවා නිකන් මොකක් හරි බරක් ඒ බරෙන් නිදහස් වෙලා නැහැ වගේ තියක් තියෙනවා. ඒ කියන්නේ මුලාව වගේ.
ඒක තමයි මේ මුලාවමයි දුක. විද්‍යාවමයි දුක කියන්නේ ඒකයි. අවිද්‍යාවෙන් කරපු සංස්කාරයක් තියෙන එකම තමයි ওই බර දුක.
ඒ කියන්නේ අපි ඒ වගේ තියෙන දේවල් 10 එකක් ගත්තොත් නේ ඔය බග අපි ඒ වගේ 10ක් 15ක් තියෙනවා කියලා තියාග අපි ඔළුවේ ඒක තියාගෙන ඉන්න එකම කොච්චර දුකක්ද කියලා තේරෙනවන්නේ. මේක ගොඩාක් වුණාම එකයි එකක් මොකක් හරි තියෙනවා කියලා හිතුවම ඒක එකයි. ඒ වගේ අපි දැන් කීයක් ඔළුවේ තියෙනවද අපි මේව තියෙනවා කියලා හිතාගෙන. අසන්ද මං කිව් එක තේරුණාද දන්නේ නැහැ. මං කිව්ව අදහස ඒ කියන්නේ අපිට දැන් එකක් දැන් අපිට සැපක් හරි දුකක් හරි නැතුණාට අපිට අපි මොකක් හරි එකක් තියෙනවා කියලා ගත්තහම ඒව එකක් නෙමෙයි අපි දැන් ගොඩක්ම දේවල් තියෙනවා කියලා ගන්න ඕනේ. තියාගෙන අපි ඒ ටික ඔළුවේ තියන් ඉන්නවා. මේක තියෙනවා කියලා. අපි ඒක ගැන හිතන්නේ නැහැ. නමුත් ඔළුවේ තියන් ඉන්න ඕනේ මේ ටික.
ඔව්. ඉතින් ඒ කියන්නේ මුලාවෙම අපි තින් ගන්න ওই නිමිති ඔක්කොම තියෙනවනේ අපිට ඉතින්. දැක්කට පස්සේ තියෙනවා. දැක්කත් ඉතින් ඒ ඔක්කොම නිමිති ඒ කියන්නේ මුලාවෙන් ඒ ඔක්කොම තින් තියෙනවා කියන්නේ දුකම තමයි තියෙන්නේ.
නිමිති අරගෙන යනවා කියන්නේ. හරි කරනවා කියන්නේ දුකක් කරපින්නගෙන යනවා වගේ.
ඔව් ඉතින් දුක කරදරකෝ පින්න කර පින්නගෙන යනවා කියලා තියෙනවා. කොහොම තමයි වෙන්නේ මම හිතන්නේ ඉතින් මුලාවනේ සාමන වෙන්නේ.
ඔය මට මේ ටික අහගෙන ඉන්නකොට මේ හොඳ උදාහරණයක් මතක් වුණා. මේ මට මම හැමතිස්සෙම උදාහරණ කැමතියි. මේ අපි හිතුවොත් එහෙම හයියෙන් කරගෙන මෙරිගෝ රවුන්ඩ් එකක ඉඳගෙන ඉන්න මිනිස්සු ගැන ඒ මිනිස්සු හයියෙන් කරගෙන අර පෝල් එක හයියෙන් බදාගෙන අස්සයාගේ පිටේ ඉඳගෙන උත් බදාගෙන අර එළියෙන් ඉන්න මිනිස්සු කොච්චර hina වෙනවද මේ මිනිස්සු විඳින දුක ගැන. නමුත් අර ඇතුලේ ඉන්න මිනිහට ඕක තේරෙන්නේ අතවනවන යනවා. ඒ වගේ වැඩක් තමයි අපිට තේරලා තියෙන්නේ. තේරුවන් සර්ණයි.
එනම් තේරුවන් සර්ණයි.
ඔය එනම් තේරුවන් සර්ණයි.
තේරුවන් සර්ණයි.
තේරුවන් සර්ණයි.